තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සලායතන ධර්මතාවය. සලායතන ධර්මතාවය තථාගතයන් වහන්සේ බොහොම ප්‍රියමනාප කොට ලෝක සත්‍යයට දේශනා කරපු ධර්මතාවය. සලායතන වග්ගය කියලා තථාගතයන් වහන්සේ නානක් ප්‍රකාර කරුණු කාරණා වලින් මේ සලායතන පිළිබඳ උපමා උදාහරණ ගෙනහැර දක්වුවා. ඇයි මේ සලායතන පිළිබඳව විශේෂ අවධානම යොමු කළ යුත්තේ? මේ සලායතන ලබාපු මිනිසත් භවයේ විශේෂ අංගයක් බවට පත් වෙන්නේ ඇයි කියලා බලුවොත්, මේ සලායතන තමයි අපගේ සෑම ප්‍රශ්නයකටම හේතුව. මේ සලායතන තමයි සෑම දුකටම හේතුව. එහෙනම් හේතුව අතේ තියාගෙන ඵලය හදන්න පුළුවන්ද? එහෙනම් හේතුව මම වෙමි කියන මානසිකත්වයෙන් බලනකොට ඇස හේතුව නිසා අවලක්ෂණ දේ දැක්කා. අවලක්ෂණ ඵලය ඇස කියන හේතුව නිසා අටගත් එකක්. ලස්සන රූපේ දැක්කා, ලස්සනයි සුන්දරයි කැමති වුණා. ලස්සන දේ දැක්කා, ලස්සනයි කියන ඵලය අටගත්තේ ඇස කියන හේතුව නිසා. යම කයනකොට තරහා යනවා. ද්වේෂය කියන ඵලය අටගත්තා කන කියන හේතුව නිසා. කනක් නැත්තම් බීරෙක් නම් ජීවිතේ කවදාවත් ද්වේෂය වචනයකින් අටගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සන්තෝෂය ඇති වුණා, ප්‍රීතිය ඇති වුණා, ප්‍රියමනාපතාවය ඇති වුණා. මොකද හේතුව? ගෞරවයට, කීර්තියට, ප්‍රශංසාවට අනුව ශබ්ද ඇයෙනවා. එනම් මේ සන්තෝෂය, ප්‍රීතිය, ප්‍රියමනාපතාවය කියන මේ මානසික ස්වභාවයන් කියන මේ ඵලය අටගත්තේ කන කියන හේතුව නිසා. එනම් මේ රස දැනෙනකොට අනේ මේක හරි රසයි, මේක ඇඹුලයි, මේක පැණි රසයි, මේක බොහොම සැරට හදලා තියෙන්නේ ප්‍රියයි කියලා කියනවා නම් ඒ කියන හැම ඵලයක්ම අටගත්තේ දිව කියන හේතුව නිසා. අද අපගේ වචනවල තියෙන අප්‍රසන්නකම්, අපේ වචනවල තියෙන අඩුපාඩුකම්, කෙනෙකුට කතා කරන්න දන්නේ නැහැ, අපේ වචනේ අපට ප්‍රියමනාප ලෙස යහපත් ලෙස අසුරව ගන්න දන්නේ නැහැ. එහෙනම් මේ නිසා අටගන්නා වූ අමනාපකම්, හිත වේදනා, විරුද්ධකම්, එදිරිකම්, වෛර, මේ හැම දෙයකම, මේ හැම ඵලයකම හේතුව මේ වචනය, එම නැත්තම් ශබ්දය කියන හේතුව. අද අපේ කායික චර්යාවලින් පානාතිපාතා, අදින්නාදානා, කාමයේ සුමිච්චාචාරා, මුසාවාද, අසුරා, මේරේ කියන පන්සිල්ම කැඩෙනවා. එහෙනම් කායික චර්යාව තුළින් මෙපමණ දේවල් සිද්ධ වෙනවා නම් ඒ හැම දෙයකටම හේතුව මේ කය නේද? සිතවිලි වලින් ඕනතරම් ලෝභ, දේශ, මෝහ, රාග, වෛර කියන චෛතසිකය අට ගන්නවා. ඒ සෑම චෛතසිකයකටම හේතුව සිත. එනං ඇස හේතුවකි, කන හේතුවකි, නාසය දිව හේතුවකි, කය සම හේතුවකි, සිත හේතුවකි. එනං ඒ හැම ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන්නේ ඵල. එනං මේ ඵලයන් අපට හදන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඇස හේතු කොටගෙන මේක ඵලයක් වශයෙන් පේනවා කියනක මතු වෙනවා. කන හේතු කොටගෙන ඇයෙනවා කියනක අට ගන්නවා. එනං අපට මේවා නිරෝධ කරන්න ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ දාරුකීරියට දේශනා කරන මේ පංචේන්ද්‍රිය භාවනාවන්, ඒක සතර සටිපට්ඨානය සම්බන්ධ භාවනාවක්. දාරුකීරියට වෙනත් ක්‍රමයකින් වෙනත් නාම රූපයකින් දේශනා කරනු ලබනවා. ඒ තමයි පේන දේ පේන බවත්, ඇයෙන දේ ඇයෙන බවත්, දැනෙන දේ දැනෙන බවත්, හැඟෙන දේ හැඟෙන බවත්, සිතෙන දේ සිතෙන බවත් දැනගෙන සියෙන් ඉන්න කියලා. මොකද්ද තථාගතයන් වහන්සේ මෙතන දාරුකීරිය මාරාතන් වහන්සේට දේශනා කරන කමඨාන කියලා බලනකොට අපට පෑදිලිව පේනවා, මේ ආයතන අය ඇති කරගන්නා වූ හේතුව, ඒ හේතුව නිසා අටගන්නා වූ ඵලය නිරෝධ කරන ක්‍රමවේදයක් තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් දැක්කා කියලා කියන එක ඵලයක් නෙමෙයි, දැක්කා පමණයි කියලා කියනකොට ඒක හේතුව වෙනවා. එහෙනම් මේ සෑම දෙයක්ම හේතුවක් නිසා අටගන්නවා. ඒ අටගත්ත ඵලය ඵලයක් වශයෙන් දකින්න නැතුව නැවත ඒක හේතුව බවට පත් කරනවා, තිබිච්ච තැනටම පත් කරනවා. එහෙනම් දැක්කේ මොනවද කියන එක දන්නේ නැහැ, දැක්කා කියන එක විතරක් දන්නවා. එහෙනම් හේතුව පමණක් ඉතුරු වෙලා ඵලය නිරෝධ වෙනවා. ඵලයෙන් තමයි අකුසල මූලය අටගන්නේ, ඵලයෙන් තමයි නැවත ඉපදීමක් අටගන්නේ. එහෙනම් ලෝභ සාගත, වෛර සාගත, ద్వේෂ සාගත ස්වභාවයක් අපි තුල තිබුණාට ඒ ස්වභාවයට කර්මයක් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ලෝභ සාගත චෛතසිකයක්, ద్వේෂ සාගත චෛතසිකයක්, වෛර සාගත චෛතසිකයක් කිව්වම දැන් ඒකට පුළුවන්කම තියෙනවා ඉපදීමේ අවස්ථාව නිර්මාණය කරන්න. එහෙනම් මේ හැම දෙයක්ම අපගේ කර්ම වශයෙන් තැම්පත් වෙනවා. වර්ණය, ගන්ධය, රසය, ඕජාව, ස්පර්ශය කියන මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ ආයතනත් එක්ක ගනුදෙනු කරමින් මේ ආයතනත් එක්ක විශාල සම්බන්ධකමක් පවත්වනවා. වර්ණය කියන මේ සතර මහා භූතය තුළ තියෙන ධර්මතාවය ඇසත් එක්ක ගනුදෙනු කරනවා. ගන්ධය කියන එක නාසයත් එක්ක ගනුදෙනු කරනවා. ශබ්දය කියන එක කනත් එක්ක ස්පර්ශ වෙනවා. රසය කියන එක දිවත් එක්ක සම්බන්ධ වෙනවා. ඕජාව කියන එක දිවත් එක්ක සම්බන්ධ වෙනවා. ස්පර්ශය සමත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් වන්න, ගන්ධ, රස, ඕජා, ස්පර්ශ කියන මේ සෑම සතර මහා භූතයගේ නිර්මාණ ධර්මයක්ම අද අපට ඉපදීමට හේතුවක් වෙලා තිනවා. ඒ තුලින් වින්දනයක් අට ගන්න නිසා. එහෙනම් විඳීමේ කැමැත්ත, ඒ කාමයට තියෙන කැමැත්ත, ඡන්දය, ඒ කාම ඡන්දය මේ ආයතන අය තුළම ಗබඩා වෙලා තිනවා. ඒ කොහොමද ඒක ಗබඩා වෙන්නේ කියලා බැලුවොත් ඒක විද්‍යාත්මක හේතුවක් වෙනවා. යමක් වින්දනය කරනකොට කැමැති රසණයි රසයි මේක ප්‍රියයි කියලා හිතුවොත් අන්න ඒක තමයි ඡන්දය කියලා කියන්නේ. ඒ විඳින්නා වූ කාමයට තියෙන ඡන්දය. ලස්සන දසුණක් දැක්කාම අනේ මේ දසුණ කියලා නිම කරන්න බැරි තරම් වටිනවයි කියලා දැක්කාම අන්න ඒ වගේ දේවල් නැවත නැවත දකින්න කැමතියි. හොඳ දෙයක් අපට ඇෙනවා, ඒකට අපිට ඡන්දයක් ඇති වුණාම නැවත නැවත එවැනි දේවල්, ඒ ආ සමාන දේවල් අහනවට කැමති, ඇෙනවට කැමති. රසවත් දෙයක් අම්බ වුණාම ආවල් ව්‍යංජනේ රසයි කියලා මේකේ සිතේ තැම්පත් වෙනවා. ඒ ව්‍යංජනේ දකින්නකොටම අර රස මතුවෙලා ඒ ව්‍යංජනේ නැවත නැවත කන්න කැමති. එහෙනම් රාගික ලෙස, කාමුක ලෙස කයෙන් යම්කිසි වින්දනයක් ලැබුවාම නිතර නිතර ඒ වින්දනය මතකේ තියෙනවා, ඒක හොඳයි ප්‍රියයි කියලා හිතෙනවා. ඒ නිසා නැවත නැවත ඒක විඳින්න කැමති. එහෙනම් අසකන දිව නාසය සම කියන මේ ආයතන පාතුල යම්කිසි ස්පර්ශයක් අටගන්නවා නම් ඒ ස්පර්ශය නිසා අටගන්නා වූ වේදනාවට යම්කිසි කැමැත්තක් ඇති වෙනවා නම් එයා නැවත නැවත ඒක විඳිනවා. ඒක විඳ ගන්න උත්සාහ කරනවා. ඒකම එයාගේ ජීවිතය බවට පත් කරගෙන එයා ජීවිත කාලෙම ඒ වින්දනය තුළ ඉන්න උත්සාහ කරනවා. එහෙනම් මේ කමඨාන තමයි දාරුකීරිය මාරාතන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කළේ. හේතුව නිසා අටගන්න ඵලය ඵලයේ වශයෙන් පත් කරන්නේ නැතුව ඒක නැවත හේතුව වශයෙන් පත් කරන එක. එනම් මේ පංච ඉන්ද්‍රිය පිළිබඳ තථාගතයන් වහන්සේගේ උපදේශය භාවනාවක්. ඒක නිර්වාණ පණිවිඩයක්. එනම් අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන පයටම පුළුවන්කමක් තියෙනම් ගබඩාවක් තියාගන්න. එනම් මොනවද ගබඩාව? ඒ ගබඩාව තමයි Tamanට පේන දේවල් පිළිබඳ මතකයන් එකතු කරලා තබා ගැනීම හැකියාව. ඇයෙන දේවල් පිළිබඳ මතකයන් එකතු කර තබා ගැනීමේ හැකියාව. රසවලින් ගන්ධයෙන් දැනෙන මතකයන් එකතු කර තැබීමේ හැකියාව. ස්පර්ශය නිසා අටගන්නා වූ මතකයන් එකතු කර තැබීමේ හැකියාව. එනම් මේ හැම එකක්ම අපි කියන ඥානයක් කියලා. ඇයි ඥානය කියලා කියන්නේ? ඒක හොඳට තේරුම් අරගෙන මතක තියාගෙන නැවත නැවත මෙනෙහි කර කර නැවත නැවත ඒක වින්දනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒකට අපි කියන ඥාන කියලා. එහෙනම් චක්කු ඥාන, සෝත ඥාන, ජීවා ඥාන, පොට්ටබ්බ ඥාන, ගාහන ඥාන කියලා මේ ආයතන පාට ඥාන පාක් තියෙනවා. පංච ඥාන කියලා කියනවා මේකට. එහෙනම් මේ පංච ඥාන වැඩෙන්නේ කොහමද? මේවා ලස්සන දේවල් විඳින්න ගියාම, මිහිරි දේවල් ශ්‍රවණය කරන්න ගියාම, රසවත් දේවල් කන්න ගියාම, කැමැති කැමැති දේවල් ස්පර්ශ කරන්න ගියාම, සුවඳවත් දේවල් ඉඹින්න ගියාම මේක තුලින් අටගන්නා වූ අවබෝධය, මේක මේ මේ සුවඳයි, මේ මේ රසයි, මේකට ලුණු දැම්මොත් මේ විදිහට රස වෙනස් වෙනවා, පැණි රස දැම්මොත් රස මේ විදිහට වෙනස් වෙනවා, මේක දවස් කීයක් තියාගන්න පුළුවන්ද, කොයි විදිහටද මේක කරන්න පුළුවන්, මේක වින්දනය කරන්න ඕනේ කොයි විදිහටද, මේ පිළිබඳ අවබෝධයට තමයි මේ ඥාන කියලා කියන්නේ. ඥානයක් පාළ වෙලා දැකපු දේ විඳින ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා. එහෙනම් මේ ඥාන පා පිළිබඳව අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක ලෝකෝත්තර විෂයට වඩා ලෞකික පැත්තට බර වැඩි. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන පැත්තට වඩා වැඩ වැඩි කරන පැත්තට බර වැඩි. ඒ නිසා මේ ඥානපාතුල තියෙන මේ තැම්පතු ගබඩාවන් අපට නිරෝධ කරන්න අවශ්‍යතාවයක් ඇති වෙලා. එහෙනම් ඒක නිරෝධ කරන ක්‍රමවේදය තමයි ඒ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පිළිබඳ අවබෝධය වැඩි කිරීම. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් විශේෂයෙන්ම සිදු කරන්නේ මේ චක්කුවේ තියෙන කර්මය, ඒ හේතුව නිසා අටගන්නා ඵලය නැවත නැවත හේතුව බවට පත් කරන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා මේ ඇසෙන් මතුවෙන්නා වූ ක්ලේශ ධර්මයන් නැවත නැවත නිරෝධ කරලා ඒ ක්ලේශ ධර්මයන් පිළිබඳ මතකය අයින් කරන්න. අපි දන්නවා අපි ගොඩාක් කෙනෙක් පිළිබඳව ගොඩාක් යාපත් ලෙස හිතනවා. අනේ මෙයා හොඳ කෙනින්, ගුණ යාපත් කෙනෙක්, මෙයා මේ වගේ චරිත තියෙන කෙනෙක් කියලා අපි ඒ පුද්ගලයා පිළිබඳ විශේෂ වටිනාකමක් දීලා මිතුරුකමකින් ආශ්‍රය කරනවා. මිනිස්සෙක් ඇවිල්ලා කියනවා, අනේ මිනිසයා දුෂ්ට මිනිසෙක්, ඒ මිනිසයා වංචාකාරයෙක්, බොරුකාරයෙක්, හොරෙක්, එයා ආශ්‍රය කරන්න එපා, ඔයාගේ ගෙදර කට්ටියගේ කවදර ජවතක ජීවිතවලට එයාගෙන් හානි වෙන්න පුළුවන්, එයා විනාශකාරී පුද්ගලයෙක් කියලා උදාහරණ හැතුව විස්තර කීපයක් කිව්වාම දැන් මේ මිනිසයා කල්පනා කරන එනම් මෙච්චර දවසක් මං හොඳයි හොඳයි කියපු මිනිසයා නරක මිනිසෙක් නේ. එහෙනම් දැන් ඉඳලා යාට නරක මිනිසෙක් වගේ පේනව නේද? එහෙනම් මෙච්චර කාලයක් හිතේ තිබිච්ච හොඳ දේවල් වලට මොකද උනේ? එහෙනම් නරක දෙයක් දැම්මාම හොඳ දේ පාවෙන ස්වභාවයකුත්, හොඳ දේවල් දැම්මාම නරක දේවල් පාවෙන ස්වභාවයකුත් මේ චෛතසිකේ පවතිනවා. එනං චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ කියන මේ සෑම ප්‍රසාදයකටම මතකයන් අලුතෙන් දමලා ඒ තියෙන මතකයන් නිරෝධ කරලා පුළුවන්කම තියෙනවා මේක අපට ඕන විදිහට ලෝකෝත්තර ප්‍රසාදයක් බවට, ඥානයක් බවට පත් කරගන්න. එනං මේ භාවනාව තුලින් කෙරෙන්නේ මොනවද? ඒ ආයතන වලට අපි දානවා මොකවත් නැති අවකාශයට සම්බන්ධ වෙච්ච චිත්තානුපස්සනාවේ ධර්මතාවය මේකට ගබඩා කරනවා. අපි දන්නවා යම්කිසි පාත්‍රයක ගිලම්පස තියෙනවා. ඒක සම්පූර්ණයෙන් පැනිවීම අපි ඒකට වතුර වක් කරන්න ප්‍රමාණය වැඩි වෙලා ඉතිරිලා යනකොට ඒකේ පැණි රස අඩු වෙලා පාට අඩු වෙලා දවසක් විතර ඒකට පැන් වක් කරනකොට අර ගිලම්පස කියන ඒ දියර జాතිය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වතුර බවට පත් වෙනවා. ඇයි? ඒක තුළ තියෙන ස්වභාවය වෙනස් වෙලා. එනම් මේ චක්කුව මත සිත පීතලා අපි සීය පවත්න්න චක්කුවේ වැඩිපුර ගබඩා වෙන්නේ මොනවද? සීය. එනම් බලන දේවල් වල සීය ඇතුව බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණනි රාතේක් සීයෙන් ඉන්න නිසා උන්වහන්සේට කර්ම හැදෙන්නේ නැහැ. එනම් කර්ම හැදෙන්න ප්‍රධාන හේතුව තමයි අසීය. එනම් අපි සීය නැතුව කටයුතු කරන හැම මොහොතෙම අපට කර්ම හැදෙනවා. ඒකට අවිද්‍යාව කියලා දේශනා කරනවා. එනම් විද්‍යාවෙන් ඉන්නනම් අවිද්‍යාව පා කරන්න ඕනේ. අවිද්‍යාව ඇති වෙන්නේ අසීය මුල් කරගෙන. එනම් අපේ ඉන්ද්‍රියන් පිළිබඳව සීය වැඩි කරනවා. එහෙම නැත්නම් සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව වැඩි කරනවායි කියලා කියන්නේ. අපේ ඇස්වල, කන්වල, නාසයේ, දිවේ සමේ සීය වැඩි වෙනවා. සීය වැඩි වෙනකොට විද්‍යාපත්‍ය, සංකාරපත්‍ය, විඥානපත්‍ය, සලායතනපත්‍ය නාම රූප. එනම් මේ ආයතන හැම එකක්ම නාම රූප නිර්මාණය කරනවා නම් ඒ කරන හැම දෙයක්ම විද්‍යාවෙන් ඇති වෙනවා. එනම් නාම රූප ඇති වෙලා සලායතන ඇදෙනවා නම් ඒ ඇදෙන සලායතන අනිවාර්යයෙන්ම අකුසල කර්මයක්, පාප කර්මයක් වෙනවා. ඇයි? මේ දුක්ඛ එම නැත්නම් අවිද්‍යා පටිච්ච සමුප්පාදය ගත්තාම අවිද්‍යා පත්‍ය සංකාර, ඒ සංස්කාර ධර්මයන් හේතු කරගෙන විඥාන පාල වෙනවා. විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන. ඇයි? නාම රූප ඇති වෙලා පස්සේ තමයි අපි දන්නේ අපට මේ මේකක් උනාය කියලා. හැබැයි විද්‍යාවෙන් යනකොට අරක වෙනස් වෙනවා. ඇයි? සලායතන ඇති වෙලා තමයි නාම රූප ඇති නැයි සලායතනේ සීය වැඩි. ඒ නිසා සලායතනේ මෙතන ඉක්මන් වෙලා. ඒ නිසා පසුව නාම රූප ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන්නේ ආවල් ක්ලේශය කියලා අපි දන්නවා. ආවල් ධර්මතාවය කියලා අපි දන්නවා. එහෙනම් අපේ ආයතනවල සීය නැතිකම, සීයේ අවමකම, මදකම තමයි මේ සෑම ඉපදීමටම දුකකටම හේතුවක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ සලායතන පිළිබඳව කරන්නා වූ භාවනාව, එහෙම නැත්නම් පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකවත් නෙමෙයි, ඉපදීම නවත්තන්න. මේ ලබාපු මිනිසත් භවයේ දුකට අටගන්නා වූ හේතු නැති කරන්න තමයි මේ භාවනාව සිදු කරන්නේ. එහෙනම් ඇසේ සීය තියෙනවා නම් එයා රාගෙන් බලන්නේ නැහැ, ద్వේෂයෙන් බලන්නේ නැහැ. හේතුව එයා දන්නවා සීය තියෙන නිසා, අනේ මම මේක වැරදි ලෙස බලනවා, මගෙන් මේකට වැරද්දක් වෙනවා, මම අකටයුත්තක් මං වෙනුවෙන් කරගන්නවයි කියන සීය පවතින තාක්කල් එයා අකටයුතු දේවල් මොකවත් කරගන්නේ නැහැ. හැයෙන දේවල් වල අසීය තිබුණාම වෛරය ඇති වෙලා වහාම කිපෙන සුළු විදියට කෝපය ඇති වෙලා සමහර විට ජීවිත පව අපේ අතින් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇයෙන දේවල් වල සීය තියෙනවා නම් අපි සීයෙන් ආනවන. ඇයි දන්නේ මේම කතා කරන්නේ? මේ විදියට කතා කළ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මාව කුපිත කරවලා මොනවද එයා මේක තුලින් ගන්න හදන්නේ කියලා සීයෙන් කල්පනා කළාම එයාට පුළුවන්කමක් නැහැ අරයට විරුද්ධව යමක් කරන්න. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 පිළිබඳව සීය වැඩි කිරීම නිවනට තියෙන එකම මාර්ගය. ඇසකන දිව නාසය සමසිත පිළිබඳව චිත්තානුපස්සනාව වැඩිම තමයි නිවීමට තියෙන එකම ක්‍රමය කියලා තථාගතයන් වහන්සේ මේ සලායතන වග්ගවල සලායතන ධර්ම දේශනාවල ඕනතරම් සටහන් කරනවා දේශනා කරලා තිනවා. එහෙනම් අපිටත් අද ඉපදීමට හේතු වෙලා තියෙන මේ සලායතන නම් මේ සලායතන පිළිබඳව මේ ධර්මතාවය අපට අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවය ඒ නිසා අටහරගෙන තිනවා. එහෙනම් මේ ආයතන 6 තුල 100 වැඩි කරනකොට මේ ආයතන 6 තුල ඇතිවෙනා වූ විද්‍යාත්මක භාවය පිළිබඳ අපි දැනගන්න ඕනේ. දැන් බලන්න කෙනෙකුට ගිහින් බොහොම කරුණාවෙන් අනේ පුතා මෙතන ඉඳගන්න කොයිද පුතා යන්නේ දැන් කෑම කෑවද මොනවද පුතා මෙතනට ආපු හේතුව කියන්න මේ විදිහට ආදරෙන් කතා කරලා බලන්න එයාගේ උත්තර ඔක්කොම ආදරෙන් එනවා. එහෙමයි ස්වාමිනි මම මෙතනට ආවේ බුදුන් වැඳගෙන ධම්මපදයක් ආගෙන යන්න කමඨාණක් පිළිබඳව ගැටලුවක් තියෙනවා ඒකට උත්තරයක් ලබා ගන්න කියලා බොහොම සංවර උත්තර දෙනවා. එයාට සුනකයා බෝරුවා කියලා කතා කරලා අඬගාලා නිින්දා අපාස කරලා කාගෙන් ආලා දැතුළුනේ පන්සලට ඇයි මෙතනට ආවේ මොනව සම්බන්ධයෙන්ද තමසේ ආවේ කියලා කැත විදිහට කතා කළාම එයා කමටන් ආන්නෙත් නැහැ. එයාගේ වචනවල සැරගතියක් ඇති වෙලා අපට නිින්දා අපාස කරලා ගෙදර ගිහිල්ලත් බයිනවා යන ගමනුත් බයිනවා ජීවිත කාලෙම අපට බයිනවා. එනා යම්කිසි දෙයක් යම්කිසි කෙනෙකුට දෙනකොට දෙන ක්‍රමයට අනුව නේද ප්‍රතිචාර ඇති වෙන්නේ. එනා යම්කිසි කෙනෙකුට ලබා දෙන දේ තුලින් තමයි නැවත එයාට ප්‍රතිචාර හම්බෙන්නේ. එනා මේ ලෝකේ අපි වපුරන්නේ මොනවද ඒකට අනුව ප්‍රතිඵල ඇති වෙන ක්‍රමවේදයකින් අපි දෙන දේ කුමක්ද ඒකට අනුව ලැබෙන ක්‍රමවේදයකුත් මේ ලෝකේ පවතිනවා. එනං ඒකට අනුව අපේ ඇස්වලට අපි නිරෝධ ගාමිනීත්වය දෙනකොට ඉස්භාවය දෙනකොට සීය දෙනකොට මේ සෑම අණුවක් තුළම මේ චක්ක ප්‍රසාදය කියලා කියන්නේ මුළු ලෝකෙම තියෙන දේවල් දැකපු ඒවවල මතක බව කෝටි ගණන් සංසාරේ ඉපදිලා දැකපු දේවල් වල මතක. හැබැයි අපි දැකලැත්තේ මොනවලින්ද අවිද්‍යාවෙන්. මිනිසු දිහා බලනකොට ලෝක සත්‍ය අසරණයි නිවන් දකින්න ඉපදිච්ච සත්‍යය කියලා දකින්න නැතුව ඇති රාගෙන් වෛරෙන් ද්වේෂෙන් දකින්න ඇති. බඩමුට්ටු දිහා බලනකොට නාම රූපවල තියෙන ධර්මතාවය සතරමා භූතයගේ නිර්මාණ දිහා දකින්න නැතුව ඇති අනේ මේක වටිනවා මේක බොහොම ප්‍රියයි මේක මට අයිති කරගන්න ඕනේ කියලා එහෙම දකින්න ඇති. එනනම් මේ විදියට අපේ ඇස්වල තියෙන අවිද්‍යාවේ සටහන් ඕනතරම් තැම්පතුවේ තියෙනවා. මේ අවිද්‍යාවේ සටහන් වලට විද්‍යාව එහෙම නැත්නම් සීය ගබඩා කරන්න විද්‍යාව ස්ථාපිත වෙන්න අවිද්‍යාව ක්‍රමානුකූලව පාවෙලා යනවා අතුරුදාන් වෙලා යනවා නිරෝධ වෙලා යනවා. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අවිද්‍යාවේ ඇස් දෙකට විද්‍යාව දාලා විද්‍යාව වැඩි කරලා අවිද්‍යාව පහ කරන්න. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ ලෝක සත්‍යයට සිදු කරනු ලබන්නේ විද්‍යාවෙන් බලන ඇස් දෙකක් දෙන්න, විද්‍යාවෙන් සවන් දෙන කන් දෙකක් දෙන්න, විද්‍යාවෙන් කතා කරන්න දිවක් දෙන්න, විද්‍යාවෙන් කටයුතු කරන කයක් දෙන්න. හැමදේම අවිද්‍යාවෙන් තොරව විද්‍යාවෙන් කල්පනා කරන සිතක් දෙන්න තමයි මේ පංචේන්ද්‍රිය භාවනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඇස කන දිව නාසය සමසිත පිළිබඳව ඇයෙනවනම් ඇයෙනවා පමණයි, දැනෙනවනම් දැනෙනවා පමණයි, සිතෙනවනම් සිතෙනවා පමණයි. එහෙනම් මේ සෑම දෙයක් තුළම තථාගත පණිවිඩය කුමක්ද? මේ හැම දෙයක් තුළම කර්ම නිර්මාණය වෙමින් පවතිනවා, තියෙන කර්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සෑම තප්පරයකදීම ඒ ඇතිවෙන්නා වූ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළම සීය පවත්වනකොට සීය කරනකොටගෙන අවිද්‍යාව පාවෙනවා. අවිද්‍යාව පාවෙන්න විද්‍යාව ගබඩා වෙනවා. එනං ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයම අපි චිත්තානුපස්සනාව කියන සතර සටිපට්ඨානය වඩනකොට සීය පීචනකොට සීයෙන් ඒක දිහා බලාගෙන ඉන්නකොට එතන සීය ගබඩා වෙන්න අසීය අතුරුදාම් වෙනවා. අසීය අතුරුදාම් වෙනකොට අසීයත් එක්ක අවිද්‍යාව දුරවලා යනවා, විද්‍යාව ස්ථාපිත වෙනවා. හැම දෙය තුළම ධර්මානුකූලව ගනුදෙනු කිරීමේ, හැම දෙයක්ම නිවනට අදාළ විදියට පාවිච්චි කිරීමේ, පරිහරණය කිරීමේ අවබෝධ ඥානය අපට පාළ වෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ආයතන අය පිළිබඳව සීයෙන් ඉන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාතෙක් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ සීයෙන් ඉන්න බව. එහෙනම් රාතා කොහොමද සීයෙන් ඉන්නේ? ඒ සීයෙන් ඉන්නේ ආයතන අය පිළිබඳව. ඇයි කර්ම නිර්මාණය වෙන්නේ ආයතන අයෙන්? එහෙනම් රාතෙක් සීයෙන් ඉන්නව නම් ඒකාන්ත වශයෙන් මෙයා සීයෙන් ඉන්නෝනේ ආයතන අය තුලින්. එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ අපට මේ තියෙන සෑම ප්‍රශ්නයක්ම නිරෝධ කරන්න අපට තියෙන එකම ක්‍රමය තමයි අසකන දිවනාසය සමසිත කියන ආයතන වලට සීය පීඨවලා කර්ම නවත්තලා විද්‍යාවේ ආයතන බවට පත් කරලා ඒක තුලින් මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගන්නට අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම. එහෙනම් මේ ආයතන අය තියෙන කර්මතාවය එහෙනම් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ද්වේෂයෙන්, ලෝභයෙන්, මෝහයෙන්. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ තුන් ආකාන්ති පරිවට්ටම්? එහෙනම් තිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා තථාගතයන් වහන්සේ ධම්මසක්කවතුන් සූත්‍රයේ සඳහන් කරනවා. මොකද මේ තිපරිවට්ටම් කියන කාරණා තුන? අත්තකිලවතාණු යෝගය, කාමසුකල්ලිකාණු යෝගය, මජ්ඣිමා පටිපදාණු යෝගය. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවයි, දුක කියන අන්තයයි, සැප කියන අන්තයයි තමයි මේ ලෝකේ පවතින්නේ. එහෙනම් 90ක් ගත්තාම ඒකේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය, පොට්‍රෝන ස්වභාවය, නියුට්‍රෝන ස්වභාවය කියන මේ ස්වභාවයන් තුන පවතිනවා වාගේ මේ මනසේ මේ සෛලවලත් මේ ස්වභාවයන් තුන පවතිනවා. මේ ලෝකයේ සෑම අණුවක්ම මේ ස්වභාවයන් තුනේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ලෝකයේ සෑම වස්තුවක්ම, භාණ්ඩයක්ම, පුද්ගලයෙක්, සත්වයෙක්ම මේ අණු තුනෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එනම් ලෝභයේ ద్వේෂයේ කියන එක වැඩි වෙන්න මේ සත්‍යයෙන් ලෝකයට ඇති වෙන අකටයුතු දේවල් වැඩි. එනම් නියුට්‍රෝන් කියලා කියන මධ්‍යම ප්‍රතිපදාව එම නැත්නම් නිවිච්ඡ ස්වභාවය වැඩි වෙන්න මේ ලෝක සත්‍යයට ඇති වෙන අකටයුතු දේවල්, අනතුරු දේවල්, දුක්සහිත දේවල් අඩුයි. එහෙනම් අපි මේ සීය තුළින් මොනවද කරන්නේ? මේ නියුට්‍රෝන් ගතිය වැඩි කරනවා, නියුට්‍රෝන් වල තියෙන ධාරිතාව වැඩි කරනවා. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව එනම් මධ්‍යම ප්‍රතිපදාව කියන එක නිවිච්ඡ ස්වභාවය වැඩි කරනවා මේකයි. එතකොට ඉලෙක්ට්‍රෝන් ස්වභාවය අඩු වෙන්න ඕනේ, පොට්‍රෝන් ස්වභාවය අඩු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන් ස්වභාවය ඉලෙක්ට්‍රෝන් වශයෙන්ම තියෙනවා, පොට්‍රෝන් ස්වභාවය පොට්‍රෝන් වශයෙන් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එකත් භ්‍රමණය වෙන නිසා ඒ අණුවටත් මධ්‍යස්ථයක් තියෙනවා නේද? අපි දන්නවා විදුලි පංකාවක් කැරකෙනකොට ඒ විදුලි පංකාව කැරකෙන නිසා ඒකට මධ්‍යස්ථයක් ඇති වෙනවා. ඒ මධ්‍යස්ථය කැරකෙන්නේ නැහැ. ඇයි? ඒක නැවතිච්ච ස්වභාවයක්. එහෙනම් අපේ කයේ තියෙන ඉලෙක්ට්‍රෝන ස්වභාවය කැරකෙනකොට ඒ කැරකෙන නිසා නියස්තියක් ඇති වෙනවා. ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝන නියස්තිය කියලා. එනම ඉලෙක්ට්‍රෝන න්‍යාස්තියට මේ සීය වැඩි වෙන්න ඒකේ තියෙන ධාරිතාව, න්‍යාස්තිය ධාරිතාව වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝන කියන ගුණාංගය අඩු වෙනවා. භ්‍රමණය වුණාට පිච්චෙන ස්වභාවය අඩුයි. භ්‍රමණය වුණාට එයාගෙන් තවත් අණුවකට ඇතිවන අකටයුතු දේවල්, ගැටුම්සාගත ගති අඩුයි. එහෙනම් මේ විදිහට ඕනෑම ඉලෙක්ට්‍රෝන එකකට න්‍යාස්තිය වැඩි කරලා ඉලෙක්ට්‍රෝන ස්වභාවය අතුරුදාන් කරන්න පුළුවන්. ඕනෑම පොට්‍රෝන එක භ්‍රමණය වෙන නිසා ඒ භ්‍රමණය වෙන පොට්‍රෝන වල න්‍යාස්තියේ ධාරිතාව වැඩි කරලා පොට්‍රෝන ගුණය වෙනස් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මා පොළව පැයට කිලෝමීටර 100ක වේගයෙන් භ්‍රමණය කරගෙන එනම් පැයට කිලෝමීටර ලක්ෂ 3ක විතර වේගයකින් එයා මේ පෘථිවිය වටේ මේ සූර්යයා වටා මේ පෘථිවිය ගමන් කරනවා. එහෙනම් එයාට තමන් වටේ කැරකෙන්න වේගයකුත් සූර්යයා වටා කැරකෙන්න වේගයකුත් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හැමෝම දන්නවා මේ පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙන බව. හැබැයි තමන් වටෙන් භ්‍රමණය වෙන බව ඒක කාලෙන් කාලෙට වේගය වෙනස් වෙනවා. එහෙනම් ආයුෂ මේකේ පරමායුෂ වැඩි වෙනකොට පෘථිවියේ ගමන් වේගයත් අඩුයි, තනියෙන් තමන් වටේ කැරකෙන වේගයත් අඩුයි. එතකොට දවල් කාලයත් වැඩි, රාත්‍රී කාලයත් වැඩි. එහෙනම් එක එක දිව්‍ය ලෝකවල ඒ දවල් කාලය ගත්තාම මේ පරමායුෂ වලින් ගත්තාම මේ පෘථිවියට සාපේක්ෂව අවුරුදු 2300කින් විශාල ප්‍රමාණයක් වැඩි. එනං තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ පවතිනකොට පෘථිවි ආයුෂ වැඩි වෙනවා. පෘථිවි ආයුෂ වැඩි වෙනකොට භ්‍රමණ වේගය අඩුයි, ගමන් වේගයත් අඩුයි. එනං මේ පෘථිවිය තමන් වටේ කැරකෙගෙන සූර්යයා වටේ කැරකෙන නිසා ඒ ධර්මතාවයට අනුව මේ ලෝකේ සෑම අණුවක්ම නිර්මාණය වෙලා තියෙනවා. සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා සෑම ශෛලයක්ම සෑම අණුවක්ම තමන් වටේ කැරකෙනවා. ඒ වගේම ඒක වටේකුත් කැරකෙනවා. න්‍යාස්තිය වටේ කැරකෙනවා, තමනුත් තමන් වටේ කරක ගන්නවා. එහෙනම් මේ ස්වභාවය නිසා ඒ හැම අණුවක් තුළම න්‍යාස්තියක් නිර්මාණය වෙලා ඒ හැම අණුවකම න්‍යාස්තියක් තියෙනකොට මේ විද්‍යාව කියන සිය ආයෝජනය වුණාම ඒක න්‍යාස්තියේ ධාරිතාව වැඩි වෙනකොට ඒ තියෙන ඉලෙක්ට්‍රෝන ගතිය, පොට්‍රෝන ගතිය අඩු වෙලා නිවිච්ච ස්වභාවයකට පත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම කරුණක්ම සෑම අණුවක්ම අපිට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒකයි මෛත්‍රී භාවනාව තුළින් බුදු වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ මෛත්‍රී තරංගයේ මේ ලෝකෙට වපුරන්න වපුරන්න මේ භ්‍රමණය වෙන පෘථිවිය වටා මේ මෛත්‍රියේ තරංගයේ එතෙන්න එතෙන්න දන්නේම නැතුව මේ සෑම අණුවක් තුළම න්‍යාස්තියේ මේ මෛත්‍රියේ තරංගයේ ගබඩා වෙලා මේ සෑම අණුවක්ම ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන ස්වභාවය අඩු වෙලා මේ ලෝක සත්‍යය යහපත් ලෙස ජීවත් වෙනවා. එක්කෙනෙකුගෙන් තවත් කෙනෙකුට දුකක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් තවත් කෙනෙකුට අකටයුත්තක් කරන්නේ නැහැ. හේතුව අකටයුත්තක් කරන ස්වභාවය ඒ සෛලවල නැහැ, ඒ භාණ්ඩවල නැහැ, ඒ නිර්මාණවල නැහැ. එහෙනම් අපට මෙතන ඉඳලා ලෝක සත්‍යයට යාපත කරන්න පුළුවන්, අපිට අපිටම යාපත කරගන්න පුළුවන්. එහෙනම් අපිට ගොඩාක් දුක ලැබෙන්නේ, අපි නිසා ලෝක සත්‍යයට දුක ලැබෙන්නේ මේ ආයතන අයතින ක්‍රියාකාරීත්වය. අපි අනන්ත අප්‍රමාණ කෙලෙස් නිර්මාණය කරනවා මේ භවගාමි ජීවිතයේ පංචකාමයන් විඳවන්න. එහෙනම් අපි මේ ලෝකයේ හැමදාම මිනිස්සු දිහා බලනකොට රාගයෙන් බලනවා, ద్వේෂයෙන් බලනවා, ලෝභයෙන් බලනවා. ඇයෙන හැම දෙයක් තුළම තරහයක් නැද්ද? ලෝභ හිතෙන්නේ නැද්ද? එහෙනම් අපිට නැති ಗುಣ කියලා ප්‍රශංසා කරනකොට ලෝභ ඇති වෙනවා. මේමෙන්ද මේ විදිහට එන්න මේ මැසිරෙන්ඩයි කියලා කිව්වම තරහා යනවා. එහෙනම් සිවුර ලස්සනයි පිළිවෙලට හැඳලා ඉන්නවයි කියලා කිව්වම යට හරි සන්තෝසයි, ප්‍රශංසාව කියලා එකක් අදාගෙන. මෙතන හැදයි මේ විදිහට නෙමෙයි, මේක පිළිවෙල නෑ, මරියට පොරව ගන්න කියලා ප්‍රසිද්ධිය කිව්වම තරහා. ඇයි මට ප්‍රසිද්ධියේ ලැජ්ජාවටපත් කළා, නිඳා කළයි කියලා. එහෙනම් මේ විදිහට මේ අපේ ආයතන හය තුල ගබඩා වෙලා තියෙන කර්ම අපට මේ ලෝකේ නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතු වෙලා, අපි අසත්පුරුෂයෝ කරලා මේ ආයතන අයතින කර්ම. අපි මේ අසත්පුරුෂයෙදිල කතා කරන්නේ අපේ දිවේ තැම්පත් වෙලා තියෙන කර්මය එහෙම කතා කරවනවා. අපි නෙමෙයි රාගයෙන් බලන්නේ, අපේ ඇස්වල තියෙන රාගාධික ස්වභාවය ලෝක සත්‍යය කෙරේ රාගයෙන් බලනවා, බලවනවා. එහෙනම් අපි නෙමෙයි අසංවර ලෙස ඇසිරෙන්නේ, අපේ මේ පොට්ටබ්බේ තියෙන තැම්පතුව අසංවර ස්වභාවය අපිව හරගෙන ක්‍රියාත්මක කරවනවා. එහෙනම් මේ විදිහට මේ ආයතන හය තුල තියෙන තැම්පතු නිසා අපේ චරිතයත දුස්සීල වෙලා අපේ පැවත්ම අසත්පුරුෂ පැවත්මක් වෙලා වඩ වඩාත් අකුසලයෙන් පිරිලා පව් වලින් පිරිලා හැමතැනම නිନ୍ଦා අපාස ගුටි බැනුම් හැමතැනම අපට විශාල වශයෙන් විවේචනයට අපාසතාවයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එනා මිනිස්සේ බැනුම් ආනවා ගින් ආලා බලන්න ඇයි කියලා අර මිනිස්සයා මේම කලානේ ඒකයි බනින්නේ. එනං මේ පොට්ටබ්බ ප්‍රසාදයේ ප්‍රශ්නෙට නේද බැනුම් ආන්නේ. බලන්නකෝ මගේ ළමයා දිහා රාගෙන් බැලුවා මේ මිනිස්සයා තියන්න වටින්නේ. එනං මේ චක්ක ප්‍රසාදයේ තිබිච්ච ප්‍රශ්නෙට නේද බැනුම් ආන්නේ. කතා කරන්න දන්නේ නැහැ මේ මිනිස්සයාට වැඩි හිටියද බලන්නකෝ අපේ තාත්තට මේම කතා කළා ඒකයි ගැව්වේ. එනං මේ ජීවා ප්‍රසාදයේ තියෙන ප්‍රශ්නෙට නේද මේ ගුටි කන්නේ. එනම මේ ජීවා ප්‍රසාදයේ තුල තියෙන ලෝභ සාගත ගතිය නිසා වැඩිපුර කනවා හැම දෙයක්ම ගෙල දානවා ලෝභය. එහෙම නැත්නම් කැමෝල්ට තියෙන රුචිය තණ්හාව කියලා මිනිස්සු බයිනවා. එහෙනම් අපට ආහාර වලට පෙරේතකම තියෙන පෙරේතය කියලා බයිනවා නම් නිନ୍ଦා අපාස කරනවා නම් ඒක මේ ජීවා ප්‍රසාදයේ තුල තිබිච්ච කර්මයට අනුව ඇති වෙච්ච ප්‍රශ්නයක් නේද? එනම් බලනකොට මේ ලෝකේ මොකවත් අපේ ප්‍රශ්න තිබිලා නැහැ. එනම් අපේ ප්‍රශ්න තිබිලා නැහැ කියලා කියන්නේ ආයතන ආයේ ප්‍රශ්න තිබිලා. අසුවලා මට මේ විදිහට බැන්නා. අසුවලා ඔයා පිළිබඳව මේ දේවල් කතා කළා මට ඇහුණා. එනම් මේ පරුස වාච පිසුන වාච සම්පප්පලාප ඉස් වචන. එනම් කියන දේ කියන අර්ථයෙන් තේරෙන්නේ නැහැ. අපට වෙන අර්ථයෙන් තේරිලා අපි මිනිසුන්ගේ ජීවිත නැති වෙන්න වෙන වෙන දේවල් ප්‍රකාශ කරනවා. ලස්සන කරලා ලුණු ඇඹුල් දාලා ඒක මිනිස්සු අතර ගැටලු ඇති වෙන විදියට ගැටුම් ඇති වෙන විදියට වචන නිර්මාණය කරනවා. එනම් මේක සෝත ප්‍රසාදයේ තිබිච්ච ප්‍රශ්නයක් නේද? එනං අද අපේ ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම අරන් බලනකොට සෑම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ ආයතන අයතින තැම්පතුවේ ගැටලුව. අද ගොඩාක් කට්ටියගේ පෞල් ජීවිත අවුල්. ඇයි ආමිනිය අරම කරනවා එකමට මං කැමති නෑ, මේම කරනවා මං කැමති නෑ. එනං මගේ ස්වාමි පුරුෂයා මේ විදිහට ඉන්නවට කැමති නෑ, අර විදිහට ඉන්නවට කැමති නෑ. කියන පේන දේවල් තියෙන දෝෂ, හැඟෙන දේවල දෝෂ, සිතන දේවල දෝෂ, ඇයෙන දේවල දෝෂ. අපේ දරුවා අපි කියන විදිහට ඉන්නේ නැහැ. එහෙනම් එයා ඉන්ඩෝනේ කියලා මෙයාගේ චක්කුවේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. චක්කෝ ප්‍රසාදයේ දෝෂ. අපේ දරුවෝ සංවර නැහැ. ඒ කියන්නේ පොට්ටබ්බේ තියෙන ප්‍රසාදයේ තියෙන ගැටලු. එනම මේ හැම දෙයකටම හැම ප්‍රශ්නයකටම කාරණාව ඔයලා බලනකොට ඒ කාරණාවකින් නවතින්නේ ආයතන අයේ තැම්පතුවේ තියෙන ගැටලුව නිසා අටගත්ත ප්‍රශ්නයක් ලෙස. එනම මේ ලෝකේ සෑම ගැටලුවකටම සෑම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ අපේ ආයතන අයේ ක්‍රියාකාරී ස්වභාවයේ තියෙන ප්‍රශ්න. එනං අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න මේ ආයතන අයේ දෝෂ නිර්දෝෂ කරන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් කෙනෙකුට මෛත්‍රියෙන් කතා කරන්න බෑ. මං දන්න කෙනෙක් හිටියා, එයා ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙකුගේ ගුණ කියලා නැහැ. කට හැරියොත් නින්දා අපාසමයි කරන්නේ, විවේචනමයි කරන්නේ. ඇයි? එයාගේ මේ ජීවා ප්‍රසාදයේ තුල තියෙන කර්මය අනිත් අයට අඩුව කියලා නින්දා අපාස කරලා බැනලා පුරුදු වෙලා ඒක මේ කර්මය පුරාම දිව පුරාම තැම්පත් වෙලා කට හැරියොත් කියන්නේම තවත් කෙනෙකුගේ ඉතරි දෙන්න වචනයක්. එනං එයා දිවමත සිත පීටලා භාවනා කිරීම තුළින් ඒ අවිද්‍යාව පාළ වෙලා විද්‍යාව වැඩි වෙලා විද්‍යාව වැඩි වෙච්ච නිසා ඒ සෑම සෛලයක් තුළම නිවිච්ච ස්වභාවය ඇති වෙලා දැන් එයාගේ වචන එයාට එන්නෙත් නැහැ. ඒ තරම් සංවරයි, වචන පිරිසිදුයි, වචන විද්‍යාවෙන් යුක්තයි. විද්‍යාවෙන් යුක්තයි කියලා කියන්නේ ඔක්කොම ලෝකෝත්තරයි. එනං අද අපේ චරිතය අපිරිසිදු වෙන්න, අපේ මිනිසත් භවයේ අසත්පුරුෂ භවයක් වෙන්න, මේ සෑම මොහොතක් තුළ දුක් විඳින්න, ගැටලු වලට මූණ දෙන්න, හැම තැනම අපට ඇති වෙලා තියෙන ප්‍රශ්න සලායතන වල තියෙන තැම්පතුවේ තියෙන දෝෂ. ඒ හැම දෝෂයක් තුළම තියෙන ධර්මතාවය අපට වැටහිලා නැහැ. අපි හදන්න හදනවා, හදන්නේ කොහමද? හැට හොඳට බලන්න කියලා කිව්වට එයා බලන්නේ නැහැ. එයා තුල තියෙන්නේ රාගයෙන් බලන දේවල්. දිවට කොච්චර කිව්වත් මිනිසුන්ගේ ඉතිරි දවන් නැතුව කතා කරන්න කියලා එයා අහන්නේ නැහැ. ඇයි එයාගේ ප්‍රසාදයේ තියෙන්නේ ඔක්කොම රිදවන වචන. එහෙනම් කයට කියනවා පුලුවන්තර රාගයෙන් ඇසිරෙන්න එපා, තෘෂ්ණාවෙන් ඇසිරෙන්න එපා. මේ කය සංවර කරගන්න කිවට එයා ආන්නේ නැහැ. එයා අසත්පුරුෂ ගුණාංග මේ පොට්ටබ්බේ ප්‍රසාදයේ තුල ගබඩා කරගෙන ඉන්නවනම් එයාට ඒක නිරෝධ කරන්න පුළුවන් කමක් නැත්තම් එයා ජීවිත කාලෙම ඒ චරිතය තුලමයි ඇසිරෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපට තේරෙනවා මේ ලෝකේ සත්පුරුෂයෙකුත් නැහැ, අසත්පුරුෂයෙකුත් නැහැ, පඬිතෙකුත් නැහැ, බාලයෙකුත් නැහැ. හොඳ නරක දෙක තීරණය වෙන්නේ, යාපත අයාපත තීරණය වෙන්නේ, සත්පුරුෂ අසත්පුරුෂ තීරණය වෙන්නේ අසකන දිව නාසය සමසිතේ තැම්පතු වලට අනුව. යාපත් දේවල් තැම්පත් කරා නම් එයා යාපත් විදිහට ඇසිරෙයි. යාපත් විදිහට ඇසිරෙනවා නම් එයාට අපි කියන සත්පුරුෂයෙක් කියලා. අයාපත් දේවල් තැම්පත් කළා නම් එයාගේ වැඩ ඔක්කොම අකුසල කර්ම, පාප කර්ම වැඩ, ඔක්කොම නිന്ദාසගත වැඩ, එයාට අපි කියනවා අසත්පුරුෂයා කියලා. එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ, පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්නය විසඳන්න තමයි තථාගතයන් වහන්සේ සලායතන වගේ දේශනා කරන්නේ. එහෙනම් මේ කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ උත්තරීතර කමඨානං ආයතන අයේ සීය වැඩි කිරීම, විද්‍යාව වැඩි කිරීම තමයි රාතන් වහන්සේ නමං රාත් බෝධිය වෙනකම්ම දිනු කරන කමඨාන. ඇයි සීය නැති වෙනකොට නේද කෙලෙස් ඇති වෙන්නේ? කෙලෙස් ඇති වුණොත් නේද දුක අටගන්නේ? දුක අටගත්තොත් නේද ඉපදෙන්නේ? සසරක් භවයක් ඇති වෙන්නේ? එනම මේ අවිද්‍යාව හේතු කරගෙන පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවනම් පටිච්ච සමුප්පාදය නවත්තන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? විද්‍යාව පාල කිරීම. විද්‍යාව පාල කරන්න තියෙන එකම ක්‍රමය තමයි සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාව, ඒ ආයතන මත පීඨවීම. එනම් මේ භාවනාව අපි ලබාපු මිනිසත් භවයේ විශේෂව වැඩනිමා කරන අවසාන භාවනාව, අවසාන කමඨාන නිර්වාණ පණිවිඩය, එනම් පංචේන්ද්‍රිය භාවනාව අපි සෑම මොහොතක් ගානේ, සෑම තප්පරයක් ගානේ අපි විසින් සිදු කරන්නට ඕනේ. එනම් බලන්න තවත් විශේෂ කාරණාවක් තමයි අපි මේ ආයතනවල සිත පීඨවලා සීය පවත්නකොට ඒ භාවනා කරන මොහොත තුල, ඒ කරන පැය ගාන තුල ඉපදීමට කිසිම කර්මයක් නිර්මාණය වෙලා නැහැ. ඇයි ඉපදීමට කර්මයක් නිර්මාණය වෙලා නැත්තේ? සීයෙන් ඉන්නවනම් ඒ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල්, දැනෙන දේවල් කියන මේ හැම දෙයක්ම අවෝසි කර්ම. සීයෙන් යුක්තව ගනුදෙනු කෙරුවොත් කර්ම නිර්මාණය වෙන්නේ නැහැ කියන එක තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කර්ම නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි ආයතන අයතුල සීය ප්‍රයත්නීම. ආයතන පිළිබඳ සීයෙන් ඉඳලා බලන්න එදා දවසට කර්ම මොකවත් නැහැ. ඒ පැය 24 එයා ජීවත් නොවිච්ච පැය 24ක්. එහෙනම් අපට පුළුවන් අපේගේ මිනිසත් භවය කර්ම වලින් තොර භවයක් බවට පත් කරන්න. අපි ජීවත් වෙන සෑම මොහොතක්ම කර්ම නැති භවයක් බවට පත් කරන්න. සෑම දවසක් ගානේ කර්ම නැති දවසක් බවට පත් කරන්න පුළුවන්. එහෙනම් අපි බලන දේවල්, අපට ඇයෙන දේවල්, අපට දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල් කියන මේ සෑම ආයතනයකම ඝනදෙනුව අපි සීයෙන් යුක්තව කටයුතු කරමු නම්, චිත්තානුපස්සනාවෙන් අපි මේ කටයුතු වල නිරත වෙනවා නම්, ඒකාන්ත වශයෙන්ම මේ භවය අවසන් භවය වෙනවාට කිසිම සැකයක් නැහැ. එහෙනම් අරියත් බෝධියට අදාළ කමඨාන ලැබිලා දුක නිවා ගන්න, ඉපදීම නවත්තන්න අවශ්‍ය කමඨාන ලැබිලා, ඒත් අපි මේකේ යථාර්ථය දන්නේ නැති නිසා, මේ භාවනාව තුළ තියෙන ශ්‍රේෂ්ඨත්වය දන්නේ නැති නිසා, අපට වෙන කටයුත්ත දන්නේ නැති නිසා, අපි මේක අකටයුත්තක් ලෙස සිතලා නොසැලකිලිමත්කමෙන් භාවනා කරනවා. සිත මත සිත පීඨන්න කිව්වම සිත දිහා බලාගෙන ඉන්න ඕනේ. සිතේ ඇති වෙන සිතවිලි දිහා බලනවායි කියලා කියන්නේ යා තාම කර්ම හදනවා. ඇසමත සිත පීඨා සීය පවත්න්නේ කිව්වාම එයා ඇස විතරයි බලන්න ඕනේ. ඇසට පේන දේවල්, ඇස තුල තියෙන දේවල්, ඇසට තුල ඇසට පෙනිච්ච දේවල් කල්පනා කරනවා නම් එයා වෙනත් ධර්මතාවයක් නිර්මාණය කරනවා. එහෙනම් මේ ලෝකේ මේ ආයතන අය පිළිබඳ ධර්මතාවය අරන් බලනකොට මේ ඇසමත සිත පීචනවයි කියලා කියනකොටම එයාගේ ඇස දැන් මොනවද වෙලා තියෙන්නේ? සිත බවට පත් වෙලා. එහෙනම් ඒ ආයතන අයම එක ආයතනයක් එක අරමුණක් කරන ක්‍රමවේදයක් තමයි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් දේශනා කරනු ලබන්නේ. එහෙනම් අපේ සිත වෙනමයි, ඇස වෙනමයි, කන වෙනමයි, නාසය දිව වෙනමයි, කය වෙනමයි තිබුණාම අපි කියනවා මේකට සල ආයතන. ආයතන හයක් තියෙනවායි කියලා. එහෙනම් ඇස මත සිත පීඨා සීය පවතනකොට දැන් සිත කොයිද තියෙන්නේ? අදවත ආශ්‍රිත අඩපණක් පමණ ලේ ඇසුරු කරගෙන නෙමෙයි. ඒකං චරන් දූරං ගමං අසරිරං ගුවාසයන්. ඕනම සෙනේක ඕනම දුරක් දුවන්න පුළුවන් සිත දැන් ඇසට දුවලා ඇසේ තැම්පත් වෙලා. එහෙනම් ආයතන 6 දැන් ආයතන කීයද? ආයතන 5. එහෙනම් මේ ඇසත් එක්ක යා සමවැදිලා ඇස මත පීටවුවාම ඇස සිත බවට පත් වුණා. එහෙනම් සිත ඇස වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දෙක එකට එකතු කළා. එහෙනම් කන මත සිත පීටා සීය පවත්වනකොට මේ කන සිත බවට පත් වෙනවා. එතකොටත් ආයතන 5 පා බවට පත් වුණා. දිව මත සිත පීඨා සීය පවත්වනකොට මේ සිත දිව බවටපත් වුණා. දිව සිත බවටපත් වුණා. එතකොටත් ආයතන 6 පා බවටපත් වුණා. නාසය මත සිත පීඨා සීය පවත්වනකොට මේ සිත නාසය බවටපත් වුණා. නාසය සිත බවටපත් වුණා. දෙක එකට එකතු වුණා. එකක් බවටපත් වුණා. එතකොටත් ආයතන 6 පා බවටපත් වුණා. එනම් මේ කය මත සිත පීඨා සීය පවත්වනකොට මේ සිත කය බවටපත් වුණා. කය සිත බවටපත් වුණා. ආයතන 6 පා බවටපත් වුණා. දැන් තේරෙන්නේ නැද්ද මේ ආයතනවල ස්වභාවය අතුරුදාන් වෙනවා? ඒ කියන්නේ එයාගේ ක්‍රමවේදය ක්‍රමානුකූලව අයින් වෙනවා. එනම් මේ භාවනා වඩන භාවනා යෝගියා යම් කිසි අවස්ථාවක තමන්ගේ සිත හරියටම ඇස මත පීටෙව්වොත් එයා කවුද කියලා අපි ආනවා. එයා තමයි මේ ආයතන පාතුල තියෙන ධර්මතාවය හරියට අවබෝධ කරගත්ත, ඒ අරමුණේ පීටන්න පුළුවන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනා. එයා දුක්ඛය අයින් කළා, සක්කාය දිට්ඨිය අයින් කළා, විචිකිච්ඡාව අයින් කළා, සීලබ්බත පරාමාසය අයින් කළා. මොනවද එයා කළේ? මේ ඇස කියන ආයතනය සිත බවට පත් කළා. එහෙනම් එයා බවට හැම දෙයක්ම දකින්න එයා ඥානෙ වැඩුවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුල තියෙන සම්මා දුට්ඨියන්. ඒක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය අයින් කළා කියලා. එහම සම්මා දුට්ඨියෙන් එයා දකින්නේ මොනවද? මේ මිනිසයා වෙන කවුරුත් නෙමේ, මමමයි. මෙයාට බඩගිනි දැනෙනවා, මටත් බඩගිනි දැනෙනවා. එහෙනම් මෙයාට සිතෙනවා, මටත් සිතෙනවා. මෙයාට රිදෙව්වාම මටත් රිදෙනවා. ඇයි? එයාට කරන හැම දෙයක්ම මටත් වෙනවනේ. එහෙනම් මම එයාට නෙමෙයි රිදවන්නේ, මටමයි මං රිදවගන්නේ. එයාට සලකනකොට මට සැලකෙනවා. එහෙනම් එයාට නෙමෙයි සලකන්නේ, මටමයි මං මේ සලකන්නේ. එහෙනම් කෙනෙකුට බයිනකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයා hina වෙනවා. ඇයි? බලන්නකො මං ඔයාට බනින්න හිතුවා, බනින්න විදියක් නැහැ නේ කියනවා. අතුරු කල්පනා කරනවා, පුදුම කතාවක් නේ. ඇයි මට බනින්න හිතුනේ නැහැ? ඔයාගේ මේ අඩුව දැකලා මට බනින්න හිතුණා. බනින්න හදනකොට මට හිතුණා මේ බැනුන් ටික මං නැවතම බැනුන් ආනවනම් මේ ටික නැවතමට ආගන්න වෙනවනම් මේ සංසාරේ නිකම් මොකටද මට බැනුම් ආගන්නේ මං? එහෙනම් බැනලා තින්නේ මං ඔයාට නෙමෙයි, මටමයි. ඒත් ඔයාට බනපු හැම දෙයක්ම මට නැවත හම්බෙනවා නම් බැනගෙන තින්නේ මටමනේ. ඔයාට ගැව්වාම ඒ ගුටි ඒ පොල්ලෙන් මට නැවත ලැබෙනවා නම් ගාගෙන තින්නේ මටමනේ. එහෙනම් මට මොකටද මං ගාගන්නේ? මට මොකටද බැනගන්නේ? අන්න බලන්න, අර ඇස මත සිත පීඨා සීය පවතීම නිසා ඇස බවට සිත පත් වුණා. ඇසම සිත බවට ක්‍රියාත්මක වුණා. දැන් එයාගේ අනිත් කෙනෙකුගේ කය අර බයිද්දාවා ත තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව බයිද්දාවා කියන ධර්මයේ කායානුපස්සනාවේ දේශනා කරන බාහිර කය බයිද්දාවා කායේ කායානුපස්සී විරති. එහෙනම් මේ බාහිර කය තමන්ගේ කයට අනුව බලනවා. එහෙනම් මේක සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්මයන්. එයාගේ උත්තරීතර ඥාන ධර්මයන්. එයා මේ ලෝකයේ දකින ක්‍රමවේදයක්. එහෙනම් අපි මේ ලෝකයේ යම්කිසි කෙනෙක් දිහා බලනකොට අනේ මෙයාට බැන්නාම මටේ බැනුම් ලැබෙනවා නං, මෙයාට ගැව්වාම මටේ ගැන්බැයි මේවා හම්බෙනවා නං. එහෙනම් කෙනෙකුට බලලා අනේ ගණිකාවක් කියලා, නරක ගෑණියෙක් කියලා කිව්වාම මට ගණිකාවක් වෙන්න වෙනවා නං. අපි දන්නවා තථාගතයන් වහන්සේගේ ශාසනයේ ප්‍රසිද්ධ ගණිකාවක් හිටියා. අපි ඒ ගණිකාවගේ කතන්දරේ කතා කරන්න යන්නේ අපට අටුවාව අවශ්‍ය නැහැ. හැබැයි කෙනෙක් කියලා ආනවා ස්වාමිනී තථාගතයන් වහන්සේ මේ ගණිකාව ගණිකාවක් උනේ කොහොමද කියලා අහනකොට තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් පරචිත්ත විජානන ඥාණයෙන් බලලා කියනවා මහණෙනි මේ ගණිකාව එක්තරා භවකක බොහොම සිල්වන් උපාසක මෑණියෝ කෙනෙක් රාත් තෙරණිය කෙනෙකුට වේසිය කියලා කතා කරලා බනිනවා. ඒ කතා කරපු වචනේ නිසා හැම භවෙම මෙයාට ගණිකාවක් වෙන්න සිද්ධ වුණා. ඒ කර්මයට අනුව මෙයා ඒක වෘත්තියක් වශයෙන් ජීවත් වෙන්න මාර්ගයක් වශයෙන් කරනවා. සමහර භවවල මෙයාට ගොඩාක් වස්තු තම්බෙලා තියෙනවා. ඒත් අර කර්මයේ තියෙන නිසා වස්තු කොච්චර තිබුණත් කාමයේ උලගන්න බැරි නිසා මෙයා කාමක දේවල් වල ගොඩාක් ඇසුරුණා, අයාලේ ගියා. එහෙනම් අපි යමකට බැන්නාම ඒ දේ නැවත අපට වෙනවා නම් යමෙකුට ගැව්වාම ඒ පාරවල් ඒ විදියටම ලැබෙනවා නම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙනෙහි කරලා බලන්න. දෙමව්පියන්ට හොරු ධම්මල ගස්සවනවා. දැන් උන්වහන්සේට ගාන්නේ රහතන් වහන්සේලා නෙමෙයි, ඔරු ටිකක් ධම්මලමයි ගාන්නේ. එහෙනම් අපි මේ ලෝකේ මොනවද කරන්නේ? ඒක ඒ විදියටම ලැබෙනවා නම් මේ ලෝකේ පිට කියලා කවුරුත් නැහැ. ඔක්කොම ඉන්නේ මම. ගස්කොළන් වලට මං ආනි කළාම මම හිතනවා ගස්කොළන් තමයි මං ආනි කළේ. සම්පත් විනාශ කරන්නේ නැහැ. මගේ සම්පත් විනාශ වෙනවා. මට එවන නැති වෙනවා. මෛත්‍රිය නැති වෙනවා. තෙතමනය නැති වෙනවා. ධර්මාවබෝධය කරන්න සිසිලත මට හම්බෙන්නේ නැහැ. එහෙනම් මම මොනවද මේ ලෝකෙට කරන්නේ? ඒ හැම දෙයක්ම ලැබෙනවා. එහෙනම් සිත අසමත පීඨවලා තමන්ගේ ඇස සිත බවට පත් කළාම එයා තුළ සම්මා දුට්ඨිය පාළ වෙනවා. එහෙනම් මේ ලෝකේ හැම තැනම ඉන්නේ මම. හැම දේ තුළින්ම තමන්ව දකින්න පුළුවන් ඥාණය එයාට පාළ වෙනවා. එහෙනම් කන මත සිත පීඨා සීය පවත්වනකොට එයා කන මම බවට පත් කරනවා. එහෙනම් ඇයෙන්නේ මොනවත් නෙමෙයි, මාවයි ඇයෙන්නේ. මොනවද මාගේ ඇයෙන්නේ? මන් තුළ තාම රාගය තියෙනවා. අර ස්වාමි පුරුෂයයි භාර්යාවයි පුද්ගලිකව කතා කරන පෞල් ජීවිතය ගැන ඒක අයනකොට මගේ මුළු හැඟම දනවා. මට රාගය ඇවිස්සීලා, මට කාමාශාව ඇති වෙලා, බලන්න මොනතරම් රාගික දේවල් මගේ සෝත ප්‍රසාදයේ තිබිලාද. එහෙනම් ඇයෙන්නේ අර මිනිසුන්ගේ වචන නෙමෙයි, තමන්වයි තමන්ට ඇයෙන්නේ, තමන්වයි තමන්ට පේන්නේ. ඒ කියන්නේ එහෙනම් දෙක එකට කරගත්ත ඥානය සෝවාන් ඥානේ නම් ඒ ඥානය තුළ තමන්ව තමන්ට තේරුම් අරගෙන ඒ අඩුපාඩු වැරදිවල සීය පීඨවල ඒක අවෝසි කරනවා නම් දැන් එයා සකෘදාගාමි ඵලයටපත් වෙලා. එහෙනම් මේ අවබෝධ ඥානය මේ පංචේන්ද්‍රිය තුලින් ඇති වෙන්නේ ඇයි? සලායතන හයේ කර්ම නැවතුණාම රාත් වෙනවා නම් සලායතන හයේ සීය වැඩි වෙන්න වැඩි වෙන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්න ඕනේ නේද? කර්මවල ප්‍රතිසතිය අඩු වෙන්න කර්ම නිස්පාදනය වෙන ධාරිතාව අඩු වෙන්න මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න ඕනේ නේද? එහෙනම් මේ උත්තමයන් වහන්සේ කල්පනා කරනවා මේ ආයතන හැම එකක්ම තමන්ගේ ආයතන බවට පත් කළාම දෙකක් එක බවට පත් කළාම ඒ ආයතන වලට අනුව තමන්ගේ සිත පීඨවනකොට ඒ සෑම ආයතනයක් තුලින්ම දෙක එකටපත් වෙන ස්වභාවය තියෙනවා නම් ගහ දැක්කාම ගහ පේන්නේ නැහැ, එයාට එයාව පේනවා. මිනිස්සෙක් දැක්කාම බඩු මුට්ටු දැක්කාම ඒක පේන්නේ නැහැ, එයාව පේනවා. මම මතකයි මගේ ශ්‍රාවකේ කිටියා පළවෙනි මාර්ගඵලයේ කිටපු ශ්‍රාවකයා දාහනේ වළඳනවා.
ඒ ශ්‍රාවකයා මං ඇව්වා ස්වාමිනේ දානේ වළඳලා ඉවරුණාද එහෙමයි කියලා කිව්වාම දානේ වළඳනකොට මොනවද ඔබ වහන්සේ දැක්කේ කියලා ඇව්වාම හැමෝම බලාපොරොත්තු වුණා පරිප්පු දැක්කා පොළොස් දැක්කා කිරියොද්ද දැක්කා අලෝද්ද දැක්කයි කියලා කියයි කියලා එයා කිව්වේ මාව මං දැක්කයි කියලා කිව්වා කොච්චර සන්තෝෂද බලන්න එයා මේ සලායතන දෙක එකට කරලා ආයතන දෙකක් එකට දකින්න පුළුවන් එහෙනම් තමන් කියන මේ ජීවියා මේ බත් එකෙන් එයා දැකලා කොහොමද දැකලා තියෙන්නේ මේ බත් අනනකොට මේ අනන සංවරභාවය මගේ සංවරභාවය මම දැක්කා මේ බත් ටික අතට ගන්නකොට මගේ අවශ්‍යතාවය මම දැක්කා කට ළඟට යනකොට කායික අවශ්‍යතාවය නිසා කය ක්‍රියාත්මක වෙන බව මම දැක්කා අතුල් කලාට පස්සේ කයට සුදුසු විදියට මේක සැකසුරුවන් කරගන්න මේක අපල විකල පොඩි කරන බව මම දැනගත්තා එහෙනම් කායික අවශ්‍යතාවය නිසා ශරීරගත කරන්න ගිලින බව දැක්කා නැවත මේ බත්දියා බලනවා බලන්නේ තව අවශ්‍යයි එහෙනම් තමන්වයි තමන්ට පේන්නේ තමන්ගේ අවශ්‍යතාවයයි පේන්නේ කොතනින්ද අනන්නේ එහෙනම් සුදුසු දේ සුදුසු තැනෙන් ගන්න ඕනේ කියන ඒ කාරණාවට අනුව තමන්වයි තමන්ට පේන්නේ එහෙනම් මේ ව්‍යංජන මේ රසවලින් යුක්තයි මේ විදියට මං අනමි මේ විදියට කමි කියන හැම සිතවිල්ලක් ගානේ හැම සිතවිල්ලක තියෙන චලනයක් ගානේ මාව මං දැක්කා මාව මං තේරුම් ගත්තා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය රූපෙන් රූපයට ඒ රූප අරූපයෙන් අරූපයට මං දැක්කා හැම දේ තුළම මාව මං තේරුම් ගත්තයි කියලා කිව්වා අන්න බලන්න එයා සෝවන් වෙච්ච බවට සාක්ෂිය එහෙනම් අපි දැක්කාම අනේ අසත්පුරුෂ දායකයා සත්පුරුෂ දායකයා හොඳට සාසනයට උදව් කරන්න පුළුවන් දායකයා මෙයාගේ නම වැඩක් නැහැ දුප්පත් දායකයා පිළිවෙලක් නැති දායකයා සිල් ගන්න උපාසක සිල් නොගන්න අසත්පුරුෂයා කියලා අපි ලෝක අදාගෙන නැද්ද සෑම මොහොතක් ගානේ අපි මේ විදියට අපට ඕන විදියට කර්මකාරණා අදාගෙන නැද්ද එනම් මේ සෑම දෙයක් තුළින්ම මේ ආයතන අය පිළිබඳ අවබෝධය මදි මේ ආයතන අයේ වැඩනවතුනොත් අපි රාත් වෙනවා ඉපදීම නවතිනවා එහෙනම් ආයතන අය පිළිබඳව සීය පවත්වන්න අපි දක්ෂ නැහැ අපේ අදක්ෂකම නිසා අපි තුල තියෙන ලෝභ ද්වේෂ මෝහ පිළිබඳ පංචකාම කැමැත්ත නිසා අපි සෑම තප්පරයක් ගානේ මේවා පිනවන්න උත්සාහ කරනවා පිනවන්න අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා කවදාවත් මේක නිරෝධ කරන ක්‍රමවේදයේ පිළිබඳව අපට කිසිම උවමනාවක් නැහැ මේක නවත්තලා දාන්න එහෙනම් බලන්න මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ අසමත සිත පීඨලා සීය පවත්නකොට මේ ඇසේ තින ක්‍රියාකාරී ස්වභාවය ක්‍රමානුකූලව වෙනස් වෙලා අසම සිත බවට පත් වෙනවා එහෙනම් මේ භාවනා යෝගියා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ ඇස තමන්ගේ සිත නම් තමන්ගේ කන තමන්ගේ සිත නම් තමන්ගේ නාසය තමන්ගේ සිත නම් තමන්ගේ දිව තමන්ගේ සිත නම් තමන්ගේ කය තමන්ගේ සිත නම් දැන් එයා කල්පනා කරනවා හැම ආයතනයක් තුළම මම පීඨවලා පාවෙනකම් මේක අඩු කළා හැබැයි පාට හැයමට අඩු කරන්න පුළුවන් කමක් නැහැ එනම් පාට හැයා මේක අඩු වෙලා නැත්තේ මට මේ දක්ෂකම නැති නිසා ඒ නිසා යා ඇසයි කනයි දෙක එකතු කරලා සීය පීඨවනවා එන ඇයෙනවා පේනවා කියන දෙකම එකට සීය පවත්නවා දැන් මොකද වෙලා තින්නේ ආයතන තුනයි එන නාසය කියන එක ආයතනයයි දිව කියන එක ආයතනයයි එනම් තමන්ගේ කය කියන එක ආයතනයයි තුනක් පවතිනවා අනිත් දෙක තව තුනක් එකතු වෙලා පවතිනවා එනම් ඇසයි කනයි සිතයි එකට පවතිනවා නාසයයි දිවයි සමයි එකට පවතිනවා එනම් 3යි 1යි 4යි අන්න ආයතන අය අතරට බැස්සෙව්වා ආයතන අය අතරට බස්සනකොට දැන් එයාට තේරෙනවා මේ හැම දෙයක් තුළම තමන්ගේ සිත මුල් කරගෙනයි කර්ම නිර්මාණය වෙන්නේ සිත සීයෙන් පවත්න්න පුළුවන් නම් මේක පාලනය කරගන්න පුළුවන් අන්න එයා අනාගාමි ඵලයට පත් වෙන්න අවශ්‍ය ප්‍රඥාව යතුල වැඩමින් පවතිනවා එනා ඇසයි කනයි දිවයි නාසයයි සමයි කියන ආයතන පාටම එක තප්පරයට එක මොහොතකම සීය පීටවල එක වතාවටම ඒකට සමවැදිලා එයා ආයතන පාම සීයෙන් ඉන්නවා. එනා මොන ආයතනේවත් සිත පවතින්නේ ආයතන පයේම සිත පවතිනවා. දැන් තියෙන ආයතන කීයද? දෙකයි. ආයතන පාම එකතු කරලා සිත වෙනම පවතිනවා. දැන් ඒ දෙක එකතු කරගන්නයි දැන් මෙයාට ඕනේ. ඇයි? මේ ආයතන පාක් නිසා. වන්න ගන්ධ රස ඕජා කියලා කියන ස්පර්ශ කියන ඒ සංඥා සංස්කාර ධර්මයන් ඒ ස්පර්ශ කරන ක්‍රමවේද පස් ආකාර නිසා මෙයාට පුළුවන්කමක් නැහැ මේකත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා මෙයා මේක තුල ටිකක් රැඳිලා ඉමින් ඉමින් මේක පුරුදු කරනවා. පුරුදු කරලා මේක ක්‍රමානුකූල වඩනවා. ඇයි? හැම එකක්ම එක විදියටම ක්‍රියාත්මක කරන්න බැලුවාම එයාට ඇසකුත් නැහැ, කනකුත් නැහැ, නාසයකුත් නැහැ, දිවකුත් නැහැ, කයකුත් නැහැ. ඒ ඔක්කොම එකතු වෙලා ඒකට සිත පීඨවලා දැන් තියෙන්නේ සිත විතරයි. එනා සිත විතරයි නම් එයාට කියන්න පුළුවන් අඟුලි මාලත් නැවතුණා, මමත් නැවතුණා. හේතුව කර්ම නිර්මාණය කරන්න ආයතන පා නැහැ. පංචකාමයන් පිනවන්නේ නැහැ. එයාට කියන්න පුළුවන් රාසින්වත් පවු නොකරන තනං වහන්සේ. ඇයි? පවු කරන්න ආයතන පා ඕනේ. ඇසකන දිව නාසය සම නැතුව කොහමද ලෝභ දේශ මොහ හදන්නේ? ඇසකන දිව නාසය සමසිත නැතුව කොහමද පංචකාමයන් පිනවන්නේ? එහෙනම් එයාගේ ආයතන පා නිරෝධ කරලා එයාගේ ආයතන පයේ ක්‍රියාවලිය නිරෝධ වෙලා සෑම ක්‍රියාවලියක්ම නැවතිලා එහෙනම් එයා ඒ උත්තමයා ඉපදීම නවත්තලා අරියත් බෝධියටපත් වෙලා එනම් පංච ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ අරියත් බෝධියටපත් වෙන්න පුළුවන් සෑම ක්‍රියාවලියක්ම නවත්තන්න පුළුවන් අපේ කර්මය නවත්තන්න පුළුවන් උත්තරීතර කමඨාණක් භාවනාවක්. එහෙනම් අපේ ආයතන පිළිබඳව තාම සිය පීඨව ගන්න බෑ. ඇස මත සිත පීඨවාම ශබ්ද වලට සිත යන්නේ නැද්ද? පේන රූප වලට යන්නේ නැද්ද? බඩගිනි වාගේ දන්නන් දාණේ ඇවිල්ලාද දන්නේ නැහැ. අද නම් ටිකක් මිරිස් වැඩිපුර තිබුණොත් හොඳයි. අද නම් කිරියොදිත් එක්ක තිබුණොත් මම නම් කන්නේ නැහැ. මේ මිනිසුන්ට ශාප කරනවා. ඇයි මේ නාම රූප බිහි වෙන්නේ? ඇයි මේ විදිහට සංඥා සංස්කාර ධර්ම අටගන්නේ? තාම එක ආයතනයක සිත පීඨව ගන්න දක්ෂ නැහැ. ඒ ආයතනයක තුල තමන්ගේ සිත තැම්පත් වෙලා ඒක අරමුණු කරගෙන ඒ ආයතනයේ බවට සිතපත් වෙන්න දක්ෂ නැහැ. එහෙනම් මේ අඩුපාඩු දිහා බලනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි තාම මේ පංචේන්ද්‍රිය භාවනාව කරන්න සූදානම් වුණා විතරයි. තාම මේ පංචේන්ද්‍රිය භාවනාව වඩන්න පටන් ගන්න තියා මේක තාම පුරුදු කරන්නවත් පටන් අරන්නේ නැහැ. එහෙනම් අපි මේක ඉස්සෙල්ලාම කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඇසේ තියාගෙන ඇසේ මේ සිතට ඉන්න තියන්න ඕනේ, කරන්න ඕනේ. කරලා හැම ආයතනයකම මේ සිත තැම්පත් වෙලා ඉන්න පටන් ගත්තාන් පස්සේ මේක මීන්සරේ පුරුදු කරනවා. ඒ ඇස බවට පත් වෙන්න, කන බවට පත් වෙන්න, දිව බවට පත් වෙන්න. ඇත්තටම දිව මත සිත පීටලා භාවනා කළාද? එහෙමයි ස්වාමිනී. දිව දිහා බලාගෙන කියද නෑනේ. ඇයි? දිව මත සිත පීටෙව්වාම සිතනේ පවතින්නේ. එතකොට දිවක් එතන නෑ, සිතයි බලාගෙන හිටියේ. එහෙම වුණොත් තමයි ආ භාවනාව අරියට කරලා. එහෙනම් එයා මේ භාවනාව වඩනකොට එයාට තේරෙනවා යම්කිසි තැනක යම්කිසි භාණ්ඩයක් තියෙනවා. ඒකට උඩින් ඊට වඩා ලොකු එකක් තිබ්බාම අරක යට යනවා. දැන් තියෙන්නේ මොනවද? අර ලුඩ තියෙන භාණ්ඩේ. අපි වැලි ටිකක් අතුරවලා වැලි උඩට අපි දානවා ලොකු ගල් ගොඩක්. එහෙනම් දැන් වැලි යට ගිහින් ය වැලි ටික පේන්නේ. එහෙනම් උඩ තියෙන ගල් ටික නේද පේන්නේ? එහෙනම් යම්කිසි කෙනෙකුට කතා කරලා මොනවද ඔයාට පේන්නේ? ගල් ගොඩක් පේනවා. ගල් වලට යටින් මොනවද පේනවද? නැහැ, මොකවත් පේන්නේ නැහැ. ඇයි? ඒක යට ගිහින්. එහෙනම් දිව මත සිත පීඨනවයි කියලා කියන්නේ උඩින් තියෙන සිත දකින්නවා. එහෙනම් සිත බවට දිවපත් වෙනවා. දිව එතන අතුරුදාන් වෙනවා. එහෙනම් මේ මානසිකත්වයට, මේ අවබෝධයට, මේ ප්‍රඥාවටපත් වෙන තාක්කල් අපට මේ මිනිසත් භවයේ වැඩනිමා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රියන් පාට ධර්මදේශනා පාකින් දේශනා කරලා තිබුණාට, ඒක නැවත නැවත ශ්‍රවණය කරලා තිබුණාට ඒක තුළ තියෙන යථාර්ථය තාම තේරිලා නැති වෙන්න පුළුවන්. ඒකතුල සංගවිච්ච විද්‍යාත්මක ස්වභාවය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒකතුල පවතිනා වූ ධර්මතාවය තේරුම් ගන්න ප්‍රඥාවේ දෝෂ තියෙන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා මේ ප්‍රඥාවට අයිති මේ පංචේන්ද්‍රිය භාවනාවේ විද්‍යාත්මක භාවයේ තේරුම් ගන්නට ඕනේ. එහෙනම් ඇසේ තියෙන දේවල් ඇසට සාපේක්ෂව බලනකොට රූප වශයෙන් පේනවා නම් දිවට සාපේක්ෂව බලනකොට ඒක තාම ඕජා වශයෙන් පේනවා නම් ආයතන පහතර ඉඩසක් පවතිනවා. ආයතන වෙන්වෙන් වශයෙන් පවතිනවා. ඒකට හේතුව ඇසේ තියෙන්නේ සෛලවල එකතුවක්, දිවේ තියෙන්නේ සෛලවල එකතුවක්, කනේ තියෙන්නේ නාසයේ තියෙන්නේ සමේ තියෙන්නේ සෛලවල එකතුවක්. එනමුළු සර්වාංගෙම තියෙන්නේ ක්ලෝරොසෝම 46ක් තියෙන DNA RNA වලින් නිෂ්පාදනය වෙච්ච ජාන වලින් පිරිච්ච සෛලණං. එනම් මේ සෛලවල තියෙන එකම ස්වභාවය නං ඇයේ තිනකොට පාට වෙනස් වෙලා, දිවේ තිනකොට පාට වෙනස් වෙලා, සමේ තිනකොට පාට වෙනස් වෙලා, එන වන්න ගන්ධ රස ඕජා වෙනස් වෙනවා මිසක් ක්ලෝරොසෝම 46 වෙනස් වෙන්නේ නැහැ, DNA RNA වෙනස් වෙන්නේ නැහැ, ජාන වෙනස් වෙන්නේ නැහැ. එනම් මේ සෛල ඇයේ තින එක සමේ තින එක තම දෙයක්ම එකම ක්‍රමවේදයක්, එකම නිර්මාණයක්. එනං ඇයේ සිත පීඨවල සීය පවත්වනකොට රූප පේනවා නම්, දිවේ සිත පීඨවල සීය පවත්වනකොට රස දැනෙනවා නම්, ඒ කියන්නේ එයාට ආයතන දෙක එකට එකතු වෙලා නැහැ. තාම සෛල බවට මේ සිතපත් වෙලා නැහැ. තාම පවතින්නේ සිත ඉන්ද්‍රිය වශයෙන්. එනං මේකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන මේ ධර්මතාවයන් අපි තුල තියෙන මානසික ස්වභාවයන් මත පවතින එකක්. එනනම් මේ අසකන දිවනාසයේ සමසිතට මේ සිත පීඨවල සීය පවත්වනකොට මේ භාවනා යෝගියාට එක දෙයක් පැහැදිලිව වැටෙනවා. ඒ දේ තමයි ඇසේ තිනකොට රූප පිළිබඳව විතරයි වැටෙන්නේ. හැබැයි දිවේ පිටන රූප පේන්නේ රස අවබෝධ වෙනවා. එහෙනම් මේ සෛලවල තියෙන එකම ස්වභාවයක්, එකම නිර්මාණයක් කියන ධර්මතාවය Tamanට වැටහිලා නැහැ. තාම වැටෙන්නේ ඉන්ද්‍රියන් වශයෙන්, වෙන්වෙන් වශයෙන්, නාම රූප වශයෙන්, වෙන වෙන ආයතනයේ වශයෙන්. එහෙනම් නාම රූප වෙන වෙනම දකින තාක්කල් ඇලීම ගැටීම පවතිනවා. තාම මෙයා තුළ වෙන වෙන විසිරිච්ච ස්වභාවයන් පවතිනවා. එහෙනම් ඇයේ තිනකොට තියෙන ස්වභාවය දිවේ තිනකොට තියෙන්න ඕනේ. දිවේ සිට පීඨනකොට තියෙන මානසිකත්වයේ ස්වභාවය කනේ පීඨනකොට තියෙන්න ඕනේ. එහෙනම් කනේ දිවේ ඇසේ තියෙන ස්වභාවය සමේ පීඨනකොට තියෙන්න ඕනේ. අපි සමට සිත පීඨවනකොට අපි දන්නවා පේන්න විදියක් නැහැ, ඇඟීම් වලින් විතරයි. එතකොට උලන් වදිනවා, කෝම්බිය යනවා, අපේ සිවුර අපේ කයට ස්පර්ශ වෙනවා. ඇයි පේනවා කියන රූපම පිළිබඳ අවබෝධය නැත්තේ? එහෙනම් අපි තුල තියෙනවා මිත්‍යා දෘෂ්ටියක්. ඒ සම්මා දෘෂ්ටිය නැහැ, සක්කාය දිට්ඨියක් තියෙනවා. මේ කයට ඇඟීම් විතරයි දැනෙන්නේ, කයට ඇඟීම් විතරයි පාළ වෙන්නේ කියන ඒ දැඩි විශ්වාසය මිත්‍යා දෘෂ්ටිය නිසා සමමත සිත පීචනකොට අපි කෙලින්ම ස්පර්ශය පිළිබඳ අවධානම වැඩි කරනවා. එහෙනම් කනමත සිත පීචලා භාවනා කරනකොට ඒ භාවනා යෝගියා ශබ්ද පිළිබඳ කුරුල්ලන්ගේ ශබ්ද ඇයි ස්පර්ශ පිළිබඳ යාට අවබෝධය නැහනේ. එහෙනම් පුංචි කාලේ තාපසේ කිටියා අවුරුදු 4යි. එයාගේ කිරියත් ඇවිල්ලා ආනවා, පුතා දිවේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. එහෙනම් දිවට මොනවද දැනුනේ? මොකවත් දැනුනේ නැහැ. සමේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. සමට මොනවද දැනුනේ? සමටත් මොකවත් දැනුනේ නැහැ. කනේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. මොනවද කනට දැනුනේ? මොකවත් දැනුනේ නැහැ. එහෙනම් කයට සිට පීචවනකොට ඇඟීම් වාගේ දේවල් තමන්ගේ ඇඳුම ස්පර්ශ වෙනවා, සීතල සුළං වැදෙනවා, කය බිත්තියට ස්පර්ශ වෙනවා, මේ වගේ දේවල් දැනුණාද? ඔව් දැනුණා. එතකොට කනට සිත පීටවුවාම ශබ්ද දැනුණාද? නැහැ. ශබ්ද අර ඇඳුම් වඳිනවා වාගේ, බිත්තියට කය වැදුනා වාගේ, ශබ්ද මේ කනට වදිනවා වාගේ, ස්පර්ශ වෙනවා වාගේ, අතුල්ලාගෙන යනවා වාගේ දැනුණා. එතකොට ඒ වැඩිහිටියා තේරුම් ගත්තා මේ කයට දැනෙනවා වාගේම කනට දැනුණායි කියලා. කියන්නේ කනේ පීචවුරු විදියටම කයෙත් පීචලා සිත, කයේ පීචපු විදියටම ඇසෙත් පීචවලා සිත. එතකොට ඇසට රූප පෙනුණාද? ලස්සන ලස්සන නිල් පාට, කොළ පාට, තැඹිලි පාට පෙනුණාද පුතාට කියලා අහනකොට ඒ පුංචි දරුවා උත්තර දෙනවා, නෑ, එක එක පාට පාට තියෙන දේවල් එක එක රූප කනේ අතුල්ලාගෙන ගියා, ස්පර්ශ වේගෙන ගියා. හැම දෙයක්ම ඇසට ස්පර්ශ වෙලා අතුල්ලාගෙන ගියා. මේ අවබෝධය ආවා. එනං එයාට දීලා තියෙන කමඨාන මොනවද? ඉස්සෙල්ලාම දීලා තින්නේ කයට සම සිත පීඨවන එක. එනං සමට සිත පීඨවල සම සිත බවට පත් කරගෙන භාවනා කරලා එයාට කියනවා සමට සිත පීඨවුවේ කොයි විදියටද? ඒ විදියටම ඇස කන දිව නාසයට පීඨවන්න කියලා. එතකොට කනට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. එන ඇසට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. දිවට නාසයට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. එහෙනම් ඒ පුංචි දරුවා අවුරුදු 3 ඉන්නකොට එයා භාවනා වඩනකොට එයා නාසයට සිත තියෙනකොට එදා දවසේ කිරියම්මා කරන වැඩේ තෙම්පරාදු කරනවා හොඳට ලුණු ඇඹුල් දාලා මූඩිය ඇරලා තියලා කෑම හදනවා සුවඳ ගේ පුරාම විනයි එයා දන්නවා අද පොඩි එකිනාට දීලා තින්නේ සමට හනුව මේ අනිත් ආයතන බලන්න එහෙනම් මේ ගන්ධයට දැනෙනවද කියලා බලන්න එයා පුළුවන් තරම් සුවඳවත් දේවල් දාලා හුයලා දොරත් ඇරලා තියෙනවා කාමරේ සුවඳ ඇතුළට යන්න ඒ දරුවාගෙන් ආනවා හරි සුවඳයි නේද කෑම නැහැ අර කයට මේ ඇඳුම් වදිනවා වාගේ අතුල්ලාගෙන යනවා වාගේ තමන්ගේ පිටකොන්ද බිත්තියට ඇතිල්ලෙනවා වාගේ මේ සුවඳ මේ නාසය අතුල්ලාගෙන ගියා නාසය තැවිරිගෙන ගියා වැඩිගෙන ගියා එහෙනම් මේ ගන්ධයට දැනිලා තින්නේ ගන්ධයක් වශයෙන් නෙමෙයි ස්පර්ශයක් වශයෙන් එහෙනම් රූප ස්පර්ශයක් වශයෙන් දැනිලා එහෙනම් රස ස්පර්ශයක් වශයෙන් දැනිලා ශබ්දයේ ස්පර්ශයක් වශයෙන් දැනිලා එහෙනම් සමටණුව ඇස බලනවා සමටණුව නාසය බලනවා සමටණුව දිව බලනවා සමටණුව කන බලනවා එහෙනම් එයා සමටණුව භාවනාව අවසන් කරා භාවනාව අවසන් කරපු බවට සාක්ෂියගේ ප්‍රඥාව එහෙනම් ඒ ප්‍රඥාවෙන් එයා කරුණ කියනකොට මං කොහමද සමටණුව ඇස බැලුවේ මොකවත් මට පේන්නේ මේ සියලුම නාම රූප ධර්ම මගේ ඇයේ ඇතිලිලා යනවා ස්පර්ශ වෙලා යනවා මේ හැම දෙයක්ම ඇසට වැඩි වැඩි යනවායි කිව්වාම එයා දන්නවා උලන් වැඩි වැඩි යනවා එහෙනම් ඇසටත් වැඩි වැඩි යනවා එහෙනම් සමටණුව ඇස මත සිත පීචවන කමටාන මෙයා වඩලා ඉවරයි ඉතිපස්සේ කියනවා දිවටණුව සිත පීචන්න සමය කියලා කිව්වාම දිවට රස දැනෙනවා එහෙනම් මේ සමට ස්පර්ශ වෙන සෑම සුළඟක් නියම සීතලක් නිසා පුදුම සුවයක් දැනෙනවා එහෙනම් දිවේට කැම දෙනකොට සුවේ දැනෙනවා එහෙනම් මේ සීතල සුළඟ නිසා කයට සුවයක් දැනෙනවා එහෙනම් එයා දිවටණුව සමේ තියෙන ධර්මතාවය වඩලා ඉවරයි මේ විදිහට මේ ඉන්ද්‍රියෙන් අර ඉන්ද්‍රිය වඩන්න අර ඉන්ද්‍රියට සාපේක්ෂව මේ ඉන්ද්‍රිය වඩන්න එහෙනම් කනට සාපේක්ෂව ඇස වඩන්න කියලා කිව්වාම කනට සිත පීචවලා එයා භාවනා කරනකොට හැම මොහොතෙම ශබ්දයක් තුළම ශබ්දය ඇෙන්නේ කම්පනයක් දැනෙනවා එහෙනම් උලන් වදිනකොට කයට කම්පනයක් දැනෙනවා සිවුරු ඇඳුම් ඒට මෙට එල්ලෙනවා ඒ වගේම තමයි ඒ කනට දැනෙන කම්පනය අපට දැන් පීඩනයක් වශයෙන් දැනෙන්නේ නැද්ද ඒක ඉරියව්වක වාඩි වෙලා ඉන්නකොට මේ කයට තියෙන කම්පනය දරා ගන්න බෑ එහෙනම් පිටකොන්ද බිත්තියට වැදෙනකොට කම්පනය දරා ගන්න බෑ මේ ශබ්ද වලින් ඇති වෙන කම්පනය දරා ගන්න බෑ එහෙනම් කනට ඇෙන කම්පනය මේ කයට දැනෙනවා රූප වලින් ඇති වෙන කම්පනය රූප දැක්කාම ලස්සනයි කියන කම්පනය අවලක්ෂණයි කියන කම්පනය අපාසුතාවයේ කම්පනය අකමැති කියන කම්පනය කැමැති කියන කම්පනය එහෙනම් කනට සාපේක්ෂව අසදියා බලනකොට එයාට රූප පේන්නේ ඔක්කොම කම්පන පේනවා ඇසට සාපේක්ෂව මේ සමදියා බලනකොට හැමදේම පරාවර්තනය වෙලා යනවා ස්පර්ශ වෙලා යනවා එහෙනම් මේ විදියට ඇසෙන් සම බලලා සමෙන් දිව බලලා දිවෙන් කන බලලා කනෙන් ආසේ බලලා මේ ආයතන හැම එකක්ම එක වාගේ වැඩ කරන්න කමඨාන වඩලා ඉවරනකොට යට අවුරුද්දක් ගියෙන් දැන් එයාට අවුරුදු 4යි ඒ අවුරුදු 7ේදී යට කියනවා දැන් මේ ආයතන පාම එක විදියට දකින්න එකම විදියට ක්‍රියාත්මක වෙන්න ඕනේ එකම මොහොතේ ආයතන පයේම සිත පීඨවන්න ඕනේ කියලා සිත ආයතන පයේම පීඨන්න කිව්වාම ඒ අතර අවුරුදු වේ පුංචි දරුවා කල්පනා කරනවා ආයතන හැම එකෙම එක එක විදිහටනේ පීචන්න පුළුවන් එක විදිහට පීචන්න බෑනේ එහෙනම් මේ ආයතනේ පීචනකොට අරක අමතක වෙනවා අරකේ පීචනකොට මේක අමතක වෙනවා මේ විදිහට විශාලසින් යුද්ධය අල්ලලා මෙයා පොරබදිනවා එතකොට ඒ කමටාන් දෙන ගුරුවරයා ආනවා ආයතන පයේම එක විදිහටම සිත පීචවන්න අමාරුද කියලා කියනකොට එයා කියනවා අමාරු නෑ පුළුවන් අරි ලේසි ඒ ලේසි ක්‍රමේ වටා ගන්න මට පුළුවන් උන්නේ ඒකටයි මට තියෙන අමාරුව ඒ ලේසි ක්‍රමේ මට වැටුණ ගමන් මේකෙච්චර අමාරු නෑ මේ ලෝකේ ආයතන පයේම සිත පීචනවා කියලා කියන්නේ බොහොම ලේසි වැඩක් හැබැයි මේ ලේසි වැඩේ කරන්නේ කොහමද කියන එක පිළිබඳ අවබෝධයයි මට තාම ආවේ නැත්තේ. ඒ අවබෝධය දැන් වඩමින් පවතිනවා කිව්වාම ඒ වැඩිහිටියාට හරි සන්තෝසයි. මේ වගේ දරුවෙක් අපේ පරම්පරාවට හම්බුණා. එහෙනම් මේ උත්තමයා කොමරි තනියම මේක අවබෝධ කරගනී කියලා කමටාන් දෙන්නේ නැහැ කියලා එයා සිතින් සිතාගෙන එයාට කියනවා කොමරියේ ලේසි ක්‍රමයේ වටාගෙන මේක ලේසියෙන් ඉවර කරන්න කියලා. එයා නැවත නැවත සිතයි සමයි එකතු කරනවා, සිතයි කනයි එකතු කරනවා, සිතයි දිවයි එකතු කරනවා. ඒ දෙක එකතු වෙනවා, ඒ දෙක ඒකාකාරයට පවතිනවා, ඒ විදිහට මේ ධර්මතාවය පවතිනවා. නමුත් දෙක එකට එකතු කරනකොට, තුනක් එකට එකතු කරනකොට මේක එහෙම පවතින්නේ. පස්සේ යාට තේරුණා මේ තුනම එකට පවත්තලා ඒක මත සිත පීතෙව්වාම මොනවද තියෙන්නේ? සිත විතරයි නේද? ඇසකුත් එතන නැත, කනකුත් එතන නැත, නාසයකුත් එතන නැත, දිවකුත් නැත, සමකුත් නැත. එහෙනම් ආයතන පහ එකට එකතු කරලා ඒක මත සිත තිබ්බාම සිත විතර පවතිනවා. ආයතන පහ අතුරුදාන් වෙනවා. අතුරුදාන් වෙන්න තියෙන ආයතන මොකටද මම එකතු කරන්නේ? අතුරුදාන් කරන්න මොකටද වෙහෙසෙන්නේ? සිත මත සිත පීටෙව්වම ප්‍රශ්න විසඳෙනවායි කියලා එයා සිත මත සිත පීටලා භාවනා කරනවා. දැන් එයා ආයතන හයම එකට එකතු කරපු කෙනෙක්. එහෙනම් එයාට අවුරුදු 4 ඉවර වෙනකොටම එයාගේ වැඩිහිටියාවිල්ලා ආනවා. දැන් ඔයාට ආයතන 6 එකට එකතු කරලා තිබ්බාම ආයතනවල අවබෝධය කොහමද? එක එක ආයතන පිළිබඳව විස්තරය කියන්න. ඇස පිළිබඳව මොනවද පේන්නේ? ඇස පිළිබඳව පේන්නේ මගේ සිත විතරයි. ඇස පේන්නේ. කන පිළිබඳව මොනවද පේන්නේ? එතනත් මගේ සිත විතරයි පේන්නේ. කන පේන්නේ. එතකොට නාසය මොනවද පේන්නේ? නාසය පේන්නේ. ඒක තුල පේන්නේ මාගේ සිත විතරයි. දිව මත තිබ්බා මොනවද පේන්නේ? ඒත් පේන්නේ සිත විතරයි. සම මත තිබ්බාම ඒත් පේන්නේ සම විතරයි. එහෙනම් සිත මේ ආයතන පයේ පීඨනකොට ආයතන වෙන වෙනම පේනවද? ආයතන පයේම සිත පීඨින විදිහට පේනවද කියලා අහුවාම ආයතන පයේම සිත පීඨෙව්වා වාගේ ආයතන හයේම සිත පීඨලා තියෙන බව දැනගත්තොත් ආයතන පහක් වෙනවා. එතකොට ඒක එකක් වෙන්න බෑනේ. ආයතන පහ එකට එකතු කරාම එතන පහක් නෑ, එකයි තියෙන්නේ. ඒක මත සිත පීඨෙව්වාම ඒ සිත බවට ඒ ආයතන පහපත් වුනාම ආයතන පහ නිරෝධ වෙලා සිත විතර පවතිනවා. කිසිම තැනක කිසිම ආයතනයක් මට පේන්නේ නැහැ. ආයතන පහ වෙන්වෙන් වශයෙන් දකින්න පුළුවන් කමකුත් නැහැ. ආයතන පහේම සිත පීඨපු බව තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. හැමතැනම සිත විතර පවතිනවා. සිත විසින් සිත විතරක් බලනවා. මේ සිත විතරයි මට පේන්නේ, මොකවත් පේන්නේ නැහැ, කිසිම ආයතනයක් නැහැ කිව්වාම කියනවා. එත උදේ ලෑස්ති වෙන්න අපි ආශ්‍රමයට යනවා ත්‍රිවේදී අධ්‍යයනය කරන්න. හේතුව මේ මට්ටමින් සියලුම කමටන් අවසන් කරලා ඉවරයි. එහෙනම් මේ ධර්මතාවයේ පිළිබඳව මේක තුළ තියෙන ගැඹුරු දේවල් පිළිබඳ අධ්‍යාපනය විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම වැඩ නිමා වෙලා ඉවරයි. අදහිඳලා විශේෂ දේවල් ඉගෙන ගන්න, අවබෝධය ලබන්න අපි යන්නට ඕනේ කියලා එයා තීරණය කරනවා. එහෙනම් මේ පංචේන්ද්‍රිය කියන භාවනාව අපේ ජීවිතයේ වඩන උත්තරීතර භාවනාවක් කියලා කිව්වේ. මේක වඩන ක්‍රමවේද පිළිබඳව අපට තාම අවබෝධ නැහැ. මේ භාවනාව වඩන ක්‍රමවේද, මේ භාවනාව තුළින් සෝවාන් ඥානය, සකෘදාගාමි ඥානය, අනාගාමි ඥානය, අරියත් ඥානයට පත්වෙන ක්‍රමවේද පිළිබඳ අවබෝධ නැහැ. එහෙනම් බාලාංශ මට්ටමේ තියෙන සෝවා මාර්ගයට සූදානම් වෙන්න, ඵලය නෙමෙයි සෝවා මාර්ගයට සූදානම් වෙන්න තමයි ඇස මත සිත පීඨවන්නේ, කන මත සිත පීඨවන්නේ, දිව මත සිත පීඨවන්නේ, සම මත සිත පීඨවන්නේ, සිත මත සිත පීඨවන්නේ. හේතුව පේන දේවල් නිසා රාග ද්වේෂ මෝහ වෛර ඇති වෙනවා නම් එහෙම එකක් ඇති වෙන බව ඉස්සලා දැනගන්න එපාය, නිරෝධ කරන්න. එහෙනම් තමන්ගේ ක්ලේශ අසනීපේ මොකද්ද? තමන් තුළ තියෙන අකුසල කර්මය මොකද්ද? අසත්පුරුෂ ස්වභාවය මොකද්ද කියන එක ඉස්සලාම තේරුම් ගත්තොත් තමයි ඒක නිරෝධ කරන්න කමටහන් වඩන්න පුළුවන්. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කිසිම මොහතක අපි තේරුම් අරගෙන නැහැ. අපි අපට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එහෙනම් මේ ඇසෙන් අපි බලනකොට රාගික දේවල් ඇති වෙනවද, ලෝභ දේවල් ඇති වෙනවද, තෘෂ්ණාධික දේවල් ඇති වෙනවද, මොන වගේ වෛරසාගත දේවල් ඇති වෙනවද? එහෙනම් මේ විදිහට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් මේ තියෙන සියලෝම සංඥා සංස්කාර ධර්මයන් අපි වටා ගන්නට ඕනේ. ඉපදීම නවත්තන්න. තවත් කොච්චර කාලයක් මේ ලෝකේ ඉපදෙන්නද? තවත් කොච්චර කාලයක් මිනිසත් බව ලබලා මානදම් පුරන්නද? තව කොච්චර කාලයක් පින්දපාතේ කරගෙන පරියංකෙන් ඉන්නද? එහෙනම් මේ ලබාපු මිනිසත් බව හොඳටම ඇති. තථාගත ගෞතම බුද්ධ ශාසනය පිරිනිවන් පාන්න අරියත් බෝධියෙන් වැඩනිමා කරන්න ඉපදීම නවත්තන්න මේ කමඨාන මේ සතර සටිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව තියෙන කමඨාන අපි වඩන්නට ඕනේ ආයතන අය ඒ ආයතනවල නිර්මාණය වෙන කර්ම අද අපගේ උත්පත්තියට හේතුවක් වුණා සංසාර භවගාමි ජීවිතයට හේතුවක් වුණා එහෙනම් මේක නවත්තන්න තියෙන එකම ක්‍රමවේදය ආයතන හයේ තියෙන අවිද්‍යාව පා කරන්න ඕනේ ආයතනවල තියෙන අවිද්‍යාව තමයි සෑම මොහොතක් ගානේ අපි ඉපදිලා ඉන්න සෑම තප්පරයක් ගානේ අපි සියලුම දේවල් අපි අවිද්‍යාවෙන් බලනවා මේක ලස්සනයි මේක මීරි මේක රසවත් මේක ස්පර්ශනීයයි කියලා අපි මේ සංඥා සංස්කාර නාම රූප ධර්මයන් ස්පර්ශ කරන තාක්කල් අවිද්‍යාව ප්‍රතිවෙලා අවිද්‍යාව තුළින් සංස්කාර ඇතිවෙලා සංස්කාර තුළින් විඥාන කියන සිතවිලි පාළවෙලා ඒ සිතවිලි නිසා නාම රූප ඇතිවෙලා නාම රූප ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය බවට පත්වෙලා ඒ ආයතන අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච නිසා ඒ පංචකාමයන් පිනවීමේ කාම ඡන්දේ ඇතිවෙලා ඒක පිනවන්න සංසාරේ කකා බිබී බලබල බැන බැන කටයුතු කර කර නිතර නිතර දුක් විඳ විඳ ඉපදිපද අවිදිනවා එහෙනම් මේ සෑම දෙයක්ම නවත්තන්න අපට කමඨාන ලැබිලා තියෙන්නේ සෑම දෙයක්ම නිරෝධ කරන්න අපට අවස්ථාව පාළ වෙලා තියෙන්නේ එහෙනම් මේ මොහොතේ හිඳලා අපි මේ කමඨාන වඩන්නට ඕනේ මේ කමඨාන අපේ ජීවිතයේ අවසාන කමඨාන වෙන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේ ඉපදීම නවත්තන්න අවශ්‍ය සුදුසුම තථාගත පණිවිඩය වෙන්නට ඕනේ එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව අපි මේ ඇස කන දිව නාසය සමසිතේ පීඨවලා විද්‍යාව වැඩි කරමු විද්‍යාව වැඩි වෙනකොට අවිද්‍යාව පාලවෙලා පාවෙලා ගින් ඒක ඉමීසරේ අපෙන් නිරෝධ වෙලා යනවා ඒ කියන්නේ නැවත කවදාවත් ඉපදෙන්න කිසිම මෝතක කර්මයක් අට නොගන්න විදියට ආයතන අය ලෝකෝත්තර බවට පත් වෙනවා එහෙනම් අපගේ ආයතන ලෝකෝත්තර ආයතන බවට පත් කරලා ඒ ආයතන නිතරම සීයෙන් යුත්තව මේ වන්නගන්ධ රස ඕජා නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරලා සෑම තප්පරයක් ගානේ ඉපදීම නවත්තන්න අවශ්‍ය කටයුතු අපි කරන්නේ ආයතන අවිසින් කරගන්නට ඕනේ එහෙනම් ඒකට අපි මේ ධර්මය හොඳට සිතේ මෙනෙහි කරගෙන සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ අපි මේ කමඨාන වඩන්නට ඕනේ. එහෙම වඩන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගන්නට පුළුවන්. මේ ඇති වෙලා තියෙන දුක්සහිත භවය නිරෝධ කරගන්න පුළුවන්. එහෙනම් කෙනෙක් මේ ලෝකේ දුක් වෙනවා නම් එයා දුක් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ අපි සාකච්ඡා කළා ආයතන හයේ අඩුව රාගෙන් දැක්කාම අනේ මේ මිනිසයා කොච්චර කාමුක මිනිසෙක්ද තෘෂ්ණාධික මිනිසෙක්ද කියලා මිනිස්සු අපට බයින්නවා අපි කතාවල අසංවර භාවයෙන් කතා කළාම අසත්පුරුෂයා කතා කරන්නවත් දන්නේ නැහැ කියලා මිනිස්සු බයින්නවා අනුන්ගේ දේවල් ආගත්තාම අනේ ඕපදූප මිනිසයා අනුන්ගේ ඕපදූපමයි හොයන්නේ කියලා මේ කන් දෙකට මේ බයින්නේ එහෙනම් කලබල වෙලා උඩ පැන පැන අසංවරව ඇසිරුනාම කිසියම් සංවරයක් නැති දුස්සීලයා කියලා බයිනවා එහෙනම් අපි රාගේ ద్వේසේ මෝහයේ කල්පනා කළාම අපිරිසිදු සිත තියෙන අසත්පුරුෂ මිනිසෙක් කියලා බයිනවා එහෙනම් මිනිස්සු බයිනකොට අපේ ආයතන හයටයි බයින්නේ අපට බයින්නේ නැහැ එහෙනම් අපේ ක්‍රියාවට බයිනවා නම් කයට බයිනවා අපි කතා කරන වචනයට බයිනවා නම් දිවට බයිනවා අපේ නාසයේ තියෙන ලෝභ දේශ මෝහලට බයිනවා නම් ඒ බයින්නේ නාසයට අපි මිනිසු දිහා රවණකොට මිනිසු දිහා රාගයෙන් බලනකොට ඒ බයින්නේ අපේ චක්කුවට අනුන්ගේ දේවල් ශ්‍රවණය කරනකොට ඒ බයින්නේ අපේ කනට එහෙනම් බලන්න මිනිස්සු බයින්නේ සලායතන වලට මිනිස්සු අඩුව දකින්නේ සලායතනේ එහෙනම් හදන්නත් ඕනේ සලායතන අපි කියනවා අසුවලාමට බැන්නා නෑ අසුවලා බැන්නේ මගේ සලායතන වල දෝෂ වලට එහෙනම් ඒ දෝෂ ටික හැදුවොත් අසුවලා නෙමෙයි කිසිවෙලෙක් අපට බයින්නේ නෑ එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි ඉපදිලා දුක් විඳ විඳ මේ සංසාරේ මේ තරම් වේදනාවට කනස්සල්ලට පත් වෙනවා නම් ඒ හැම මොහොතක් ගානේ හේතුව වෙලා තියෙන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය අඩුව මිසක් බඹයක් විතර උස තියෙන මේ කයේ අඩුව නෙමෙයි එහෙනම් ආයතනේ අඩුව අද ඉඳලා අපි හදන්නට ඕනේ මේක නිරෝධ කරන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ ඉපදීමට හේතු හදන මේ ආයතනය අද ඉඳලා ක්‍රියා විරහිත කරන්නට ඕනේ එනම් පංචේන්ද්‍රිය භාවනාව තප්පරයක් වඩනවා මොහොතක් වඩනවා පැයක් වඩනවා නෙමෙයි ඉපදීමට හේතු වෙච්ච ආයතන අයේ ක්‍රියාවලිය සෑම මොහොතක් ගානේ වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ වඩන්නට ඕනේ එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කලවර කරන්න සෑම අවස්ථාවකම සැනයක් ගානේ උදේ කියලා රෑ කියලා දවල් කියලා නැහැ ළඟ කියලා දුර කියලා නැහැ ඉඳගෙන ඉන්නකොට නැගිටලා ඉන්නකොට සක්මන් කරනකොට සාකච්ඡාවල නිරත වෙනකොට හැම සතර ඉරියව්වක් තුළම අපි මේක වඩන්නට ඕනේ එහෙනම් පැය 24 පුරාම මේක වඩන්නට ඕනේ ආයතන අයේ වැඩ නිමා කරලා මේ ලබාපු මිනිසත් භවයේ කෙලෙස් නිර්මාණය වෙන ධර්මතාවේ නිරෝධ කරලා රාසින්වත් පව් නොකරන තනන් වහන්සේ නමක් නිදුකානන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයේ යලි ඉපදුනා නැවත මතුණායි කියලා මේ සම්බුද්ධ ශාසනයට අපි නිසා ගෞරවයක් ඇති වෙන්න ඕනේ මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම තුළ අපි නිසා මේ තථාගත ශාසනයට ආලෝකයක් ලැබෙන්න ඕනේ එහෙනම් අපේ චරිතය මේ සම්බුද්ධ ශාසනයට ආශිර්වාදයක් වේවා අපේ ගුණධර්ම මේ සම්බුද්ධ ශාසනයට විශාල පීඨක් වේවා තථාගතයන් වහන්සේගේ ශාසනයට පැවැත්මක් වේවා එහෙනම් මේ විදිහට අපේ මේ ලෝකෙටත් මේ ශාසනයටත් සියලු සත්‍යයටත් අපි ලබාපු මිනිසත් භවයේ අපටත් වැඩ සිද්ධ කරන පංචේන්ද්‍රිය භාවනාව පංචේන්ද්‍රිය කමඨාන මේ මොහොතේ ඉඳලා තප්පරේ ඉඳලා වඩමු සෑම සෙනෙයක් ගානේ වඩමු ඒ කාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන අවවාදේ අනුශාසනාව අපි සියලුම දෙනාට අරියත් බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න